මීළඟට ගරු හරිනි අමරසූරිය මැතිනිය විනාඩි 16ක කාලයක්
තියෙනවා. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. මේ අයවැය විවාදය තුලම අපි දැකලා තියෙනවා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුත් ජනාධිපතිත් අරගල කරුවන් පිළිබඳව ඉතාමත්ම වෛරී ස්වභාවයෙන් වෛරයක් එක්ක කතා කරන දෙයක් කතා කරන එකක් අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ වෛරය අපිට තේරුම් ගන්න පුළුවන්. ඔවුන්ට පුද්ගලිකව මේ ආණ්ඩු පක්ෂයේ කීප දෙනෙක්ට පුද්ගලිකව හානිත් සිද්ධ වුණා. ඒ වගේම ඔවුන් බලයෙන් ඔවුන්ගේ බලව්‍යාපෘතියට විශාල අභියෝගයක් ඒ අරගලය තුළ ඔවුන්ට මුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ වෛරය අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් මං හිතන්නේ ඒ වෛරය අපේ විවාද වලටත් එකතු කිරීමත් අපි ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී මේ වෛරය මත පදනම් වෙලා අපි තීරණ ගන්න යනවා නම් ඒක අතිශයින්ම භයානක දෙයක්. අපිට පුළුවන් වෙන්න ඕනේ මං හිතන්නේ මේ රටේ මහජන නියෝජිතයන් හැටියටත් මේ රටේ දේශපාලන නායකයන් හැටියටත් පුද්ගලික හැඟීම් සහ අපේ පුද්ගලික වෛරයන් පොඩ්ඩක් පැත්තක තියෙද්දි මේ රට මේ මොහොතේ තියෙන තත්ත්වයක් තුළ ඉඳගෙන සහ ඒ අරගලය මේ විදියට නිර්මාණය වෙන්න ඇතිවෙච්ච හේතුන් පිළිබඳ ස්වයං විවේචනයකුත් කරන්න ඒ ස්වයං විවේචනය තුළ ඉඳගෙන මේ රට නැවත වතාවක් එවැනි තත්ත්වයන් වලට මුණ නොදෙන විදියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා තීරණ ගැනීමේ හැකියාව සහ ඒ ආකල්පය තියෙන්න ඕනේ. නැත්තම් මේ නැවතත් කුඩුකාරීන් ගණිකාවන් හැටියට මේ විදියට වෛරී ප්‍රකාශන මේ සභාව තුල කරන එක තුලින් කිසිම ප්‍රයෝජනයක් එන්නේත් නැහැ. අත වශයෙන්ම තියෙන ප්‍රශ්නය තව තවත් උග්‍ර වෙනවා මිසක් ඒකට කිසිම විසඳුමක් එන්නේ නැති බව මතක් කරන්න ඕනේ. සහ මේ වෙලාවේ වැදගත් වෙන්නේ අරගලයට තුදුදුන් හේතු පිළිබඳ අවධානය ගේන එක මිසක් ඒක හරහා තමයි අපිට අරගලයක් නැවත ඇති වෙන එක මැඩපවත්ව ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේ විදියට මේ පලිගැනීමේ චේතනාවෙන් නම් මේකත් එක්ක මේකට ප්‍රතිචාර දක්වන්නේ ඒක අතිශයින්ම භයානක දෙයක් කියන එකත් මට කියන්න අවශ්‍යයි. වැදගත් අමාත්‍යංශ කීපයක් ගැන අද විවාදය ගන්න මොහොතේ මම විදේශ කටයුතු විදේශ සේවා නියුක්ති කාර්යාලයේ විෂය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න කැමතියි. අපි දන්නවා අපි සියලු දෙනාම මේක නිතර නිතර කියන දෙයක්. අපේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් මෙම ශ්‍රමිකයන්ගෙන් අපිට ලැබෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ රෙමිටන්සස් වැඩිපුරම ලැබෙන්නේ හම්බ කරන සියලුම මුදල් වැඩිපුරම අපිට ඇත්ත වශයෙන්ම මේ රටට නැවත ලබා දෙන්නේ අඩුම ආදායම් ලබන අයත් අඩුම කුසලතා එක්ක පිටරට යවන අයත් තමයි. ඉහළ කුසලතා වලින් යන අය බොහොමයක් පවුල් සමග යන නිසාත් එවැනි වෙන ජීවන රටාවකුත් තියෙන නිසා ඔවුන්ට වඩා ඇත්ත වශයෙන්ම අර අඩු කුසලතා තියෙන අය තමයි එවැනි රැකියාවලට යන අයගෙන් තමයි මේ රටට විශාලම මුදල් ප්‍රමාණයක් ලැබිලා තියෙන්නේ සහ අවුරුදු ගණනාවක් තුළ අපේ රටේ ආර්ථිකය දුවලා තියෙන්නේ. හැබැයි ඒ කොටසම තමයි මම හිතන්නේ සමාජ ආරක්ෂණය පැත්තෙන් ඉතාමත්ම අවදානමකට ලක් වෙන්නේ යන්න ඉස්සෙල්ලත් ගියයින් පස්සේ නැවත ආවම. ඉතින් මම හිතන්නේ මේ විශාල දායකත්වයක් දෙන මේ පිරිස ගැන විශේෂ අවධානයක් සහ විශේ෷ වැඩසටහන් විශේෂ මැදිහත් වීම කරන එක අපි සියලු දෙනාටම යම්කිසි විදියක යුතුකමක් තියෙනවා විතරක් නෙවෙයි මොරල් ජස්ටිෆිකේෂන් එකක් තියෙනවා මෙතන. විශාල අපිට ඒක මං හිතන්නේ අපිට මග අරින්න පුළුවන් වගකීමක් නෙවෙයි. මෙතෙන්දී මම කැමති අත වශයෙන්ම මේ සමාජ ආරක්ෂණය පිළිබඳ වැඩිපුර කතා කරන්න කිරීමටත් මෙතෙන්දී අර අවදි තුනක් ගැන නිශ්චිත වශයෙන් කතා කිරීම. යන්න පෙර ගියයින් පස්සේ එතන සේවයේ යෙදෙන කාලය සහ නැවත රටට ආවයින් පස්සෙත් සිද්ධ වෙන දේ පිළිබඳ මම හිතන්නේ විශේෂ මැදිහත් වීම අපේ තිබිය යුතුයි. දැන් අර දැනටත් අර රෙජිස්ටර් වෙලා යන හෝ නිල මාර්ගයෙන් යන අයට පුහුණු වීමක් ලැබෙන බව ඇමතිතුමා අපි දන්නවා. නමුත් ඒ පුහුණු වීම මම හිතන්නේ විශාල වශයෙන් අපේ නැවත වතාවක් ඒ පුහුණු වීම පිළිබඳ අපිට හිතන්න වෙනවා. ඒ අන්තර්ගතය පිළිබඳ ඒ පුහුණු වීම තුල තියෙන්නත් ඕනේ මේගොල්ලොන්ව සවිබල කිරීමේ යොමුවක්. නැත්තම් සේවාදායකයා සතුටු කරන එක පිළිබඳව විතරක් නෙවෙයි පුහුණුව ලැබිය යුත්තේ. ඉතින් ඒ නිසා සහ අපිට පරිශන ගොඩක් කියවලා බලනකොට ඒ පුහුණු වීම පිළිබඳ විශේෂ විවේචන තියෙනවා. සහ විශේෂයෙන් මේ ස්ත්‍රීන් යන ස්ත්‍රීන්ට සලකන විදිහත් ඔවුන්ට දෙන උපදෙස් පිළිබඳවත් බරපතල ගැටලු තියෙනවා. ඒ පළවෙනි එක. ඉතින් ඒ එතන මම හිතන්නේ අපිට ඒ මොහොතේ ඉඳන්ම අපිට සැලැස්මක් තියෙන්න ඕනේ මෙම පුද්ගලයන්ගේ පවුල දාලා යන පවුල පිළිබඳ අපි කොහොමද මැදිහත් විය යුත්තේ කියන එක. ඊපස්සේ තම විශේෂයෙන්ම විදේශගත වුණයින් පස්සේ පවුලත් සමග වගකිව යුතු නිලධාරීන් කොහොමද සම්බන්ධතාවයක් තියාගන්නේ සහ ඒ සම්බන්ධ යම් කිසි විදියකට ෆලෝ අප් එකක් වෙන්න ඕනේ ක්‍රමය ඉන්න අය එක්කත් දාලා ගිය අය එක්කත් මොකද්ද කොහොමද වෙන්න ඕනේ කියන එක ගැන මීට වඩා අවධානයක් දෙනවා නම් හොඳයි කියලා මේ යෝජනා කරනවා. මොකෝ අපිට එන පැමිණිලි ගණනාවක් එන්නේ මෙහේ පවුල් වලින් අර ගිය තැනැත්තා හෝ තැනැත්තියත් සමග සම්බන්ධතාවයක් නැති වුණයින් පස්සේ ඒක පිළිබඳ කිසිම වගවීමක් ඒගොල්ලන්ට ඊට පස්සේ යන්න තැනක් උපදෙස් ලබා ගන්න තැනක් පිළිබඳ විශාල ප්‍රශ්න තියෙනවා. නිතර නිතර අපිට එන පැමිණිලි තමයි අර ඔවුන්ගේ අම්මා තාත්තා ගියා ෆෝන් කෝල් එකක් නැහැ මොකක්වත් නැහැ ඊට පස්සේ කොහොමද මේ සම්බන්ධතාවය ගෙනියන්නේ සහ ඔවුන්ට කවුද උදව් කරන්න ඉන්නේ කියන එක. ඉතින් මම හිතන්නේ ගිය එක්කෙනා ගැන වගේම ඉන්න පවුල ගැන යම් කිසි විදියකට මීට වඩා විධිමත් විදියක සැලැස්මක් තියෙනවා. ඔබතුමාගේ කතාවෙත් ඔබ කිව්වා ඒ පිළිබඳ කේස් රෙකෝඩ්ස් එහෙම තියාගෙන දැන් එවැනි පිළිවෙලක් තියෙනවා කියලා. හැබැයි දැනට ඒ සිද්ධ වෙන ක්‍රියාදාමය ගැන නම් අපිට සතුටු වෙන්න බැහැ කියන එක මම හිතන්නේ ඔබතුමාත් පිළිගනීවි. අනිත් මම හිතන්නේ වැදගත්ම දේ වෙන්නේ නැවත රටට ආවයින් පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මොකෝ අපිට පිළිගන්න වෙනවා මේ බොහෝ දුරට මේ විදේශ රැකියාවලට යන අයත් ඒ ස්ත්‍රීන් විශේෂයෙන්ම යන්න හේතුවත් ඔවුන් යන්න ඉස්සෙල්ලම ඉතාමත්ම අවදානම් සහිත පවුල් පසුබිම් වල අය ගෘහස්ථ හිංසනය අඩු ආදායම් මෙවැනි ප්‍රශ්න සංකීර්ණ ප්‍රශ්න රාශියකට මුහුණ දෙන පිරිස. එතකොට අර දුරස්ත වීමත් එක්ක සමහර වෙලාවට මේ ප්‍රශ්න තවත් සංකීර්ණ වෙනවා තවත් වර්ධනය වෙනවා. නැවත ආවම පවුල් සම්බන්ධතා එන හිටිලා නැවත අර සමාජගත වීමේදී විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ රටට මෙච්චර දායාදයක් මෙච්චර වැඩිහත් ආර්ථික මැදිහත් වීමක් කරන මේ පවුල් පිළිබඳ මම හිතන්නේ නැවත ඔවුන් රටට ආවයින් පස්සෙත් ඔවුන්ගේ පවුල තුල තියෙන ප්‍රශ්න වලට මැදිහත් වෙන ක්‍රමයක් සහ ඒ ආර්ථිකය නැවත ගොඩනගා ගැනීමට මොන වගේ අවස්ථාද මොන වගේ සහයෝගයක්ද දෙන්න පුළුවන් වෙන්නේ කියන එකත් අර රිටර්නීස්ලට යම් කිසි විදියක රීඉන්ටිග්‍රේෂන් ප්ලෑන් එකක් තියෙන එක අතිශයින්ම වැදගත්. ඉතින් මම අවධාරණය කරන්න හදාන්නේ අපිට අර එක අවස්ථාවක් ගැන විතරක් නෙවෙයි පෙර සූදානමත් ගියාම සිද්ධ වෙන දෙයක් ගිහිලා ආවෙන් පස්සේ සිද්ධ වෙන දෙයක් ගැන ඉතාමත්ම විධිමත් ලෙස සැලසුම් තිබිය යුතුයි. මම හිතන්නේ මෙතන ගොඩක් කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් ඒක මතක් කිරීම අවශ්‍යයි. අපි දන්නවා මේ වෙලාවෙත් අර ඕමාන් සිද්ධිය පිළිබඳ එන 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 ආපු ඒ කොන්ට්‍රවර්සි එකත් එක්ක එළිවෙන එක දෙයක් තමයි සුදුසුකම් මත පුද්ගලයන්ට පත්වීම් දෙන එක අතිශයින්ම වැදගත්. සහ ඒ පත්වීම් දුන්නයින් පස්සේ ඔවුන් ගැන යම්කිසි පසුවිපරමක් කරන එක. දැන් ඔය දැන් මේ මොහොතේ ඔය කතාබහට ලක් වෙන කුෂාන් කියන පුද්ගලයා පිළිබඳව කාලයක් තිස්සේ පැමිණිලි ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ පැමිණිලි විභාග වෙලා නැහැ. වෙලාවට විභාග වුණත් ඒ පිළිබඳ යම්කිසි මොනවත් තීරණයක් අරගෙන නැහැ. මේවා නිසා තමයි ප්‍රශ්න එන්න එන්න සංකීර්ණ වුණේ. එවැනි තව කී දෙනෙක් අපි ඉන්නවද කියලා අපි දන්නෙත් නැහැ. මේවා මාධ්‍ය තුලින් මතු වුණාම තමයි අපි උනත් මේවා ගැන කතා කරන්නේ හෝ මේවට අවධානයක් යෙන්නේ. ඉතින් මොකක් හරි සිස්ටම් එකක් අවශ්‍යයි එවැනි පුද්ගලයන්ගේ පැමිණිලි ආවම ඒ පැමිණිලි කොහොමද විමර්ශනය වෙන්නේ? විමර්ශනය කරන වෙලාවේ ඒ පුද්ගලයා එතන තවදුරටත් ඉන්නවා නම් ඒක ප්‍රශ්නකාරී. කොහොමද ඒ විමර්ශනයක් කරන්නේ ඒ පැමිණිල්ලට?
තුමියනේ, මේ ඔය කුෂාන් සම්බන්ධ සිද්ධියේදී පෙබරවාරි මාසේ පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. නමුත් පැමිණිල්ල ලැබිලා තියෙන්නේ මේ කාරණාව සම්බන්ධයෙන් නෙවෙයි.
ඒකට
වෙන දෙයක්. ඒ කියන්නේ වෙන මූල්‍ය කාරණාවක් සම්බන්ධ. එතකොට SLBFE එකේ ඔඩිටර් මේ පිළිබඳව පරීක්ෂණයක් කරලා ඒ කාරණාව නැවත කැඳවීමට හේතුවක් නොවන බව ඒකට හිටපු අමාත්‍යංශ ලේකම්වරයා තීන්දුව කළා තියෙනවා. ඒ නිසා තමයි කැඳවෙන්නේ නැති. නමුත් දෙවැනි අවස්ථාවේදී අපිට තොරතුරු ආවහම අපි ඉතාමත් ඉක්මනින් CID කණ්ඩායමක් යවලා තොරතුරු අරගෙන තමයි එයාව රිකෝල් කරන්න, ඉන්ටඩික් කරන්න කටයුතු ක්‍රියාත්මක කළේ. හැබැයි ඔබතුමිට මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඉතාමත්ම හොඳ කාරණා ටිකක් කියේ. ඉන්ටිග්‍රේෂන් පාර්ට් එකේ ඉතින් ට්‍රේනින්, ප්‍රීඩිපාචර් ට්‍රේනින් අපි ඉතාමත්ම දැන් හොඳට හදලා තිනවා. අපි මෙතනින් පස්සේ යවන්නේ ඇඩ්වාන්ස් හවුස් කීපර් කෙනෙක් විදියට තමයි අපි මාර්තු මාසේ 31 වෙනිදායින් පස්සේ ලංකාවෙන් එළියට යවන්නේ. ඩොමෙස්ටික් වර්කර් නෙමෙයි, ඇඩ්වාන්ස් හවුස් කීපර් කෙනෙක් විදියට තමයි අපි යවන්නේ. ILO එකේ මැනුවල් එකත් එකට ස්කිල් පාස්පෝර්ට් එක ජොයින් කරලා අපි යවන්නේ. එතකොට ඊළඟ රීඉන්ටග්‍රේෂන් පාර්ට් එකත් අපි කරනවා. එයාට ස්වන්රක්‍යා ආධාර ඒ දෙන්නවා. අර ඉන්න අතර වාරේදී පැමිණිලි මේ සියල්ලම පිළිබඳවත් කරනවා. අර දැනට ප්‍රශ්නයක් තියෙනවා, මේ අය යන්න ඉස්සෙල්ලා යම් කොමිෂන් මුදලක් ගන්නවා. මේ කමිෂන් මුදල නිසාම ගිහිල්ලා පණින අවස්ථා තියෙනවා. රණ වේස් ගොඩක් වැඩි වෙලා තියෙනවා. මේකත් අපි මිටිගේට් කරන්න අවශ්‍ය, මේක නැති කරන්න අවශ්‍ය කරන කටයුතු අපි කරනවා. ඊට අමතරව ඔය විසිට වීසා මගින් තමයි මේ ගොඩක්ම කණ්ඩායම යන්නේ. ඉතින් ඒක කන්ට්‍රෝල් කරගන්නත් අපි කටයුතු කරගෙන ඉන්නවා. ඔබතුමීට බොහොමත්ම ස්තුති කරුණු ඉදිරිපත් කිරීම ගැන.
බොහොම ස්තුතියි ඇමතිතුමා. මේ එක සංකීර්ණ ප්‍රශ්නයක්. අපි දන්නවා ලේසි නෑ. අර ඉන්ෆෝමල් ක්‍රම තුල යනකොට ඒගොල්ලොන්ට හරියට ඒ ආධාර සහයෝගය දෙන එක, ඒගොල්ලොන්ට යම්කිසි විදිහකට ඒ ප්‍රොටෙක්ෂන් එක දෙන එක අභියෝගයක්. නමුත් අපි ඒක අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒකට අපි කොහොමද ක්‍රමවේද මොනවද කියන එක අපි කතා කරලා ඒක විසඳ ගන්නම වෙනවා. තුන්වෙනි කාරණේ තමයි මට ඒක පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. විදේශ සේවා නියුක්ති කාර්යාලයේ අර කම්කරු සුබසාධන අරමුදල පිළිබඳ මීට වඩා විනිවිදභාවයෙන් තොරතුරු එන්න ඕනේ. මම හිතන්නේ කෝපක් අමිටුවට මේ ළඟදිත් ඒක විමර්ශනයට ආවා. ඒ අරමුදල පිළිබඳ විස්තර හරියට එන්නේ නැහැ කියන එකත් ඒ විස්තර ප්‍රමාණවත් මදි. මන්ද දැන් මම බලනකොට ඒ සමහර ඒ අරමුදල වියදම් වෙන පිළි අරමුදල මොකටද වියදම් වෙන්නේ, කොහොමද ඒකේ ඒ වියදම් වෙන විදිය තීරණය ගන්නෙ, කවුද, කොහොමද, මොනවද ඒ ප්‍රොසීඩියර් එක කියලා මම හිතන්නේ මීට වඩා විනිවිදභාවයක් තියෙනවා නම් හොඳයි. මොකෝ මේක මේ විදේශ සේවා නියුක්ති කාර්යාලයේ අර සුභසාධන නෙවෙයි ඒක යන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ විදේශගත පුද්ගලයන්ගේ සහ ඔවුන්ගේ පෞල්වල සුභසාධනය සඳහා. ඉතින් ලැබෙන තොරතුරු අනුව එතන විශාල මුදලක් තියෙනවා. නමුත් වියදම් වෙන ප්‍රමාණය බලනකොට ලොකු ගැප් එකක් තියෙනවා. මීට වඩා මම හිතන්නේ ඒක අපි ක්‍රමවත් විදියටත් මීට වඩා කාර්යක්ෂමව ඒක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අර මොකක් හරි අර්බුදයක් ආවෙලා, කොවිඩ් අර්බුදය එහෙම ආපු වෙලාවේ මෙවැනි අරමුදල් අපිට මීට වඩා හොඳින් පාවිච්චි කරන්න තිබ්බා. කම්කරු අමාත්‍යංශය ගැන කතා කරන කොටත් කම්කරු
මතුමීට තව විනාඩි දෙකක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. කම්කරු අමාත්‍යංශය තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කරන අය, මේ වෙලාවේ මම ඉක්මනින් මේකමනින් කියන්න, ඔය ඉන්ෆෝමල් සෙක්ටර් එකින් මේ ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීමත් සමග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කරන කම්කරුවන විශාල ගැටලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඔවුන්ට ඇත්තට මේ වෙලාවේ යම්කිසි විදියක මැදිහත්වීමක් අවශ්‍යයි. විශාල පිරිසක් වැඩ කරන ක්ෂේත්‍රයක්. මේ පිළිබඳ පනතකුත් මම දන්න තරමින් තියෙනවා. නමුත් ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය පිළිබඳ, නමුත් මේ පනත ක්‍රියාත්මක නොවීම පිළිබඳ ගැටලු තියෙනවා. අවසාන වශයෙන් UDA එකේ නිශ්චිත ප්‍රශ්නයක් මට මතු කරන්න කැමති. රාගම ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළා තියෙනවා 2016 වර්ෂයේ CML කියන පුද්ගලික ආයතනය හරහා. ඒක නිවාස 110ක් ප්‍රමාණයක් තමයි ඒකේ ඉදිකිරීම කරන්න තියෙන්නේ. ඒ 110ක් දෙනාගෙන් 50%ක් විතර ගරු සභාපතිතුමනි ඒ නිවාසවල මුළු ගානම ගෙවලා තියෙනවා. නමුත් 2016 ආරම්භ වුණ මේ ව්‍යාපෘතිය අද ඉවර වෙන්න තිබ්බේ 2019. අද මේ 2022 තාම මේ ව්‍යාපෘතිය ඉවර වෙලා නැහැ. ඉතින් මුදල් සම්පූර්ණයෙන් ගෙවපු පිරිසකුත් ඉන්නවා. 80%ක් 70%ක් වගේ ගෙවපු පිරිසත් ඉන්නවා. නමුත් මේ කිසි දෙනෙක්ට තාම නිවාස ලැබිලත් නැහැ. මේක දැන් අවුරුදු ගාණක් ඇදෙන ව්‍යාපෘතියක්. ඒ ඉදිකිරීම හරියට සිද්ධ වෙන්නේ නැති නිසා දැන් මේකේ වගකිව යුත්තා කවුද? මේක UDA එක යටින් අධීක්ෂණය යටතේ කරන එක. මේක පිළිබඳව ගරු ඇමතිතුමාගේ අවධානය
ඔබට මේ කාලය අවසන්යි.
කැමැති ලබා දුන් කාලයට ස්තුතියි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට ගරු ප්‍රදීප් උඳුගොඩ මහත්මයා ඔබතුමාට විනාඩි 9ක කාලයක්.
ගරු මන්ත්‍රීතුමනි, අද දිනේ විවාදයට ගැනෙන 2023 අයවැය සඳහා අපේ වත්මන් ආර්ථික අර්බුදයට පිළියම් සෙවිය හැකි ඍජුව මැදිහත් විය හැකි අමාත්‍යාංශ කීපයක් සඳහා යම් කිසි කරුණු ප්‍රමාණයක් දැක්වීමට අවස්ථාව ලැබීම පිළිබඳව මා ඉතා සන්තෝෂයටපත් වෙනවා. විශේෂයෙන්ම වත්මනෙහි පවත්නා ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි අයවැයක් හෝ ඉදිරිපත් කරමින් රටේ සංවර්ධන ක්‍රියාදාමය වගේම ජීවනෝපාය ජනතාවගේ ජීවනෝපාය තත්ත්වයන් ඉදිරියට ගෙන යන්නට උත්සාහයක් දැරීම පිළිබඳව වත්මන් ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපි ස්තුතිවන්ත විය යුතුයි. අපි දන්නවා නිවසක් කියන්නේ සාමාන්‍ය ජන ජීවිතයේ මනුස්සයෙකුට අවශ්‍ය මූලිකම අවශ්‍යතාවයක්. නිවාස අමාත්‍යාංශය හරහා විශේෂයෙන්ම අපි දකිනවා පසුගිය වර්ෂ දෙකකට පමණ පෙර අපි ආරම්භ කරන ලද ඔබට ගෙයක් රටට හෙටක් නැමැති නිවාස ව්‍යාපෘතිය තුළ ඒ කාලේ මට මතකයි 2019 වර්ෂයේ අපි මේ වැඩසටහන ආරම්භ කරේ වර්ෂයකට සෑම ග්‍රාම සේවා වසමකටම එක් නිවසක් බැගින් නිවාස 14022ක් අවසන් කිරීමේ මූලික අරමුණ මුල් කරගෙන. නමුත් පැන නැගුණු ආර්ථික වගේම දේශපාලන අර්බුද හමුවේ අපිට ඒ මුල් අරමුණ කරා යාමට නොහැකි වුණත් මේ වර්ෂ 3 ඇතුළත අපට මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස 10,127ක් අපට අවසන් කරන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. මං හිතන්නේ මේ සාධනීය උත්සාහයක් වගේම අපි ලැබපු ජයග්‍රහණයක් හැටියට මා හිතන්නේ. ඒ වගේම මෙම අමාත්‍යාංශය යටතේ තවත් ව්‍යාප්ති රාශියක් කරගෙන යනවා. ඒ වගේම ඔබට ගයක් රට හෙටක් නිවාසාධාර වැඩසටහන මේ වෙනකොට නිවාස 15,799ක් මේ වැඩසටහන යටතේ අවසන් කරලා තියෙනවා. ඒ වගේම මිහිඳු නිවහන ආධාර වැඩසටහන නිමා කළ නිවාස 413ක්, ඒ වගේම සවන ආධාර වැඩසටහන නිමා කළ නිවාස 94ක්, මේ මුළු ව්‍යාපෘති සියලුම ව්‍යාපෘති යටතේ නිමා කළ මුළු නිවාස ප්‍රමාණය 26,340ක් අපි මෙම අර්බුද හමුවේ වුවත් මේ කටයුත්ත වෙනුවෙන් මැදිහත් වුණු ගරු අමාත්‍යතුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයට අපේ ස්තුතිය ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ වගේ මා අපේ සංජීව එදිරිමාන්න ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරපු පරිදි අපි රටක ප්‍රධාන නගරය හැටියට කොළඹ දිස්ත්‍රික්කයේ මේ සමහර ජනාවාස ඉදිරිපත් ඉදිවිලා තියෙන්නේ ඉතාමත් අවිධිමත් ආකාරයෙන්. අපි මේ අවිධිමත් ආකාරයෙන් ජනාවාස ඉදිවීම හේතුවෙන් විශාල ප්‍රශ්න රාශියකට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ පාලා තියෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය නොවීම, ඒ වගේම ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපන, සෞඛ්‍ය, ඒ වගේම සනීපාරක්ෂක පහසුකම් මේ කිසි දෙයක් ඒ අවිධිමත් ජනාවාස තුල අපිට ඔවුන්ට සියලු පහසුකම් ලබා දීමට හැකියාවක් ලැබිලා නැහැ. ඒ නිසා සමාජීය ප්‍රශ්න රාශියක් අද උද්ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම මත්කුඩු ව්‍යාපාරය මෙවැනි සමාජ දූෂිත ක්‍රියාකාරකම් රාශියක් අද මේ අවිධිමත් ජනාවාසය තුළ සිදුවෙමින් පවතිනවා. මා පෙන්වන්නට කැමති කොළඹ දිස්ත්‍රික්කයේ මේ වෙනකොට පසුගිය රජයන් විසින් නිර්මාණය කරන ලද ප්‍රධාන නිවාස ව්‍යාපෘති කීපයක්. ඒ නිවාසවල ආයු කාලයේ ශෛවීම තුළින් අද ඒ නිවාසවල ජීවත් වීමට නොහැකි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉන් එකක් තමයි බම්බලපිටියේ නිවාස ක්‍රමය නිවාස 298යි, වැකන්ද ජාතික නිවාස ක්‍රමය නිවාස 150යි, වේල්ස් කුමාර මාවත නිවාස ක්‍රමය නිවාස 240යි. මේ නිවාසවල ජීවත් වෙන ජනතාවට අද මේ නිවාස තුළ ජීවත් වෙන්න සුදුසු වටා පිටාවක් නැහැ. මේ නිවාස අද ඒ ආයු කාලයේ ශේවීම තුලින් ජීවත් වීමට සුදුසු තත්ත්වයක තියෙන නිවාස යෝජනා ක්‍රම නෙවෙයි. ඒ නිසා නාගරික සංවර්ධන අධිකාරිය මැදිහත් වෙලා ඒ නිලධාරීන් මේ වෙනකොට ඔවුන්ට විකල්ප නිවාස ලබා දෙන්නට කටයුතු කරත් මේ නිවාසවල ඔප්පු ලබා දීමෙන් අනතුර මේ නිවාසවල පරිපාලනය කටයුතු සිද්ධ වෙන්නේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය තුලින්. නමුත් නිවාස ලබා දුන්නත් මේ නිවැසියන් වත්මනෙහි පවත්නා මේ ජීවත් වීමට නොහැකි නිවාස තුලින් ඉවත් වීමට ඔවුන් උත්සාහයක් දරන්නේ නැහැ. නමුත් පවත්නා නීතිය තුල මොවුන් ඉවත් කිරීමේ හැකියාවකුත් නැහැ. ඒ නිසා මේ සඳහා සුදුසු ආකාරයේ නීතිමය ක්‍රියාදාමයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා හෝ මේ ජීවත් වෙන නුසුදුසු නිවාස තුල ජීවත් වෙන ජනතාව ඉවත් කිරීමේ වැඩසටහන වෙනුවෙන් අපි මැදිහත් විය යුතුයි කියන එක මේ අවස්ථාවේ මා පෙන්වා දීමට කැමැතියි. ඒ වගේම තමයි සෙන්ට්‍රල් පාර නිවාස ක්‍රමය නිවාස 56ක්, ඒ වගේම කම්කරුපුර මහල් නිවාස ක්‍රමය නිවාස 240ක්. මේ සියලුම නිවාස දශක ගණනාවකට පෙර නිර්මාණය කරපු නිවාස ක්‍රමයන්. මේ නිවාස නැවත වතාවක් අලුත් වැඩියා කිරීමට අවශ්‍ය කාලය දැන් උදා වෙලා තියෙනවා. මා ඉල්ලීමක් කරනවා ගරු අමාත්‍යතුමාගෙන්, ඔහුගේ පූර්ණ මැදිහත් වීම මත මේ නිවාස පද්ධති නැවත අලුත් වැඩියා කර දීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස මා ඉතාමත් ගෞරවයෙන් ගරු විෂය භාර අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මා ස්තුතිවන්ත වෙන්නට ඕනේ පසුගිය කාල සීමාව තුළ අපේ නාගරික සංවර්ධන අධිකාරී නිලධාරී මහත්මීන්, මා කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කප්පිය සභාපතිවරයා හැටියට අපි බුද්ගමුව රාජකීය බුද්ගමුව කොළොන්නා වල ආශ්‍රිතව මම දන්නවා අපේ අද සිටින මූලාසනයේ සිටින මන්ත්‍රීතුමා ජීවත් වන ප්‍රදේශයේ ජීවත්තුණු පවුල් 42ක් සඳහා ඔවුන්ට විකල්ප නිවාස ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරිය අපිට මේ වෙනකොට ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වෙනුවෙන් ඒ නිලධාරී මහත්මීන්ටත් ඒ වගේම ගරු අමාත්‍යතුමාටත් මගේ ගෞරවනීය ස්තුතිය මා පුද කරන්නට ඕනේ. ඒ වගේම තමයි මෙහෙවර පියස, අපේ කම්කරු අමාත්‍යාංශයේ මෙහෙවර පියස ගොඩනැගිල්ල ස්ථාපනය කිරීම හේතුවෙන් අද නාරායම්පිට කිරුළ ග්‍රාම නිලධාරී වසමේ හත්බෝධිය වත්ත නිවාස 252ක ජනතාවට අද ඒ ප්‍රදේශයේ ජීවත් වෙන්න නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේකට හේතුව සුළං ප්‍රතිසංසරණය වීම හේතුවෙන් අධික සුළං ගහන ප්‍රදේශයක් බවට ඒ ප්‍රදේශය පත් වෙලා තියෙනවා. මේ ප්‍රදේශයේ මුළු භූමි ප්‍රමාණය අක්කරයකට වැඩිය උණු භූමි ප්‍රමාණයක්. ඇත්තටම අපි දකිනවා නාගරීකරණය වෙච්ච ප්‍රදේශවල ඉතාමත් වැදගත්, ඒ වගේම ඉතාමත් ආර්ථික වශයෙන් වටිනා භූමි ප්‍රමාණයක් තමයි මේ කිරුළ ග්‍රාම නිලධාරී වසමේ මේ හත්බෝධිය වත්ත ප්‍රදේශය කියන්නේ. අපි දැනුවත් කරා නාගරික සංවර්ධන අධිකාරී නිලධාරී මහත්මීන් මේ භූමි ප්‍රමාණය නාගරික සංවර්ධන අධිකාරියට පවරගෙන මේ ව්‍යසනයට මුහුණ දීලා තියෙන ජනතාව මෙතනින් ඉවත් කරලා මේ භූමිය සංවර්ධන කටයුත්තක් සඳහා යොදවා ගන්නා ලෙස අපි නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක් කරා. මා විශ්වාස කරනවා ගරු විශේෂභාර අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා මේ ව්‍යසනයට මූණ දීලා දෙන
ජනතාවගේ කාර්ය අවසානයි.
අත්පුදවා ගන්නට මැදිහත් වෙයි කියන විශ්වාසය තබමින් අද දිනේ මේ අවස්ථාව ලබා දුන්නු ඔබ සියලු දෙනා ස්තුතිවන්ත වෙමින් මාණිහරි ඔබවත් ස්තුතියි.
ඊළඟට ගරු එස්.එම්. මරික්කාර මැතිතුමා ඔබතුමාට විනාඩි 17ක කාලයක්. 17ක කාලයක්.
ඔව් මූලාසනයේ ගරු සභාපතිතුමනි, නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පෑශීසිය කතා කරන වෙලාවේ තාම නම් අද දවසේ විවාදය හොඳට යනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාට මඩ ගහන්න පටන් ගත්තේ නැහැ. අපි දන්නවා බැසිල් රාජපක්ෂ මහත්මයාගේ රිසර්ච් රිපෝට් එක නෙළුම් මාවත කාර්යාලයේ ලාච්චු විදාගෙන ඉන්නවා. ඒ රිසර්ච් එක අනුව සමගි ජනබල සන්ධානය 50%කට වැඩි ගන්න බව දන්නවා. ඒ නිසා මඩ ප්‍රහාර එල්ල වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් අපි ඒ පිළිබඳව මඩ ගහන්න යන්නේ නැහැ. නමුත් ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ අමාත්‍යාංශය ගැන කතා කරද්දී මට කියන්න වෙනවා, එතුමා අවුරුදු එකහමාරක් විතර මම පළස්සබා ඉන්නකොටත් මගේ මහා ඇමතිවරයා හැටියට වැඩ කරා, ක්‍රියාශීලී පුද්ගලයෙක්. නමුත් අද සල්ලි නැහැ වැඩ කරන්නේ, ඒ බවත් මම දන්නවා. නමුත් ඔබතුමා ඇමති වෙන්න කලින් මේ අමාත්‍යාංශයේ සිදුවෙච්ච වැඩ කීපයක් ගැන කියන්න තියෙනවා. උදාහරණයක් හැටියට යාපාන ආණ්ඩුව කාලේ 334,000ක් සජිත් ප්‍රේමදාස මැතිතුමා නිවාස හදන්න ආරම්භ කරා. එතකොට ආණ්ඩුව වැටෙනකොට ගෙවල් 60,000ක් විතර ඉවර කරගන්න බැරි වුණා. විශේෂයෙන්ම 200,000ක් ඉවර කරලා තියෙන වෙලාවේ අයවැයෙන් වෙන් කරපු මුදල් වලින් ඒක හදන්න බැරි වුණා. කොටසයි හැදුවේ. මේ කොටස් ටික ආණ්ඩු මාරුවත් එක්කම ඒ අමාත්‍යාංශයෙන් කරේ මොකද්ද? සජිත් ප්‍රේමදාස මේව හැදුවේ නැහැ කියලා පෙන්වන්න ඒ මුදල් ටික අරගෙන වසමකට මේ නිවසක් කියන වැඩපිළිවෙලක් ගෙනාවා. මේ වසමකට නිවසක් කියන වැඩපිළිවෙල ගෙනාව මේකේ ප්‍රගති වාර්තාව අරන් බැලුවාම 2020 වර්ෂයේ 70%යි. 2021 වර්ෂයේ 40%යි. ඊළඟට 2022 වර්ෂයේ ප්‍රගතිය බිඳුවයි. ඒ නිසා අපි ඒ අයට කියනවා පැහැදිලි කිරීමක් කරන්න කියලා. මොකද මේ අපට ආරංචි වෙනවා ඊයේ රාත්‍රිය වෙනකොට මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරයේ නියෝජනය කරන මේ මිසිස් සිල්වා කියන අධ්‍යක්ෂවරිය මේ ආයතනයෙන් ඉල්ලා අස්වලා තිනවා. එතකොට සාමාන්‍යයෙන් විගණනයට ලක් වෙන මෙවැනි ආයතනයක භාණ්ඩාගාර නියෝජනය අයින් වෙනකොට හරිනම් සම්ප්‍රදාය අනුව මේගොල්ලෝ අයින් වෙන්න ඕන ඔක්කොමලා. ඊළඟට මේ නිවාස අමාත්‍යාංශයේ මේ ප්‍රසන්න රණතුංග ඇමතිතුමා බාර ගන්න කලින් ඔබතුමාට නෙමෙයි කියන්නේ. හරිද? එතකොට මේ සියපත සෙවන නිවාස වැඩසටහන කියලා ආරම්භ කරා. හරිද? ඒකේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක ඇමතිතුමා මේ තියෙන්නේ පත්‍රවල ගිය එක. මිලියන 100ක් වීදම් කරලා තියෙනවා. මේකට ඇඩ්වාන්ස් ගත්ත හැම එකකටම රුපියල් මිලියන 10 ගානේ. හරිද? මේ මේ ලක්ෂ 10 ගානේ. එතකොට ඒ ගෙවල් වල වටිනාකම මිලියන 5කුයි 10කුයි අතර ප්‍රමාණයක්. එක ගයක්වත් හදා ගන්න බැරුණා සල්ලි ටික රිටර්න් කරන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම දැන් අපි පැහැදිලිව කියන්න ඕන දැන් අද කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එක සම්පූර්ණයෙන්ම අසරණ වෙලා තියෙන්නේ. ඉදිකිරීම් ක්ෂේත්‍රය 100%කින් කොස්ට් එක වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අමුද්‍රව්‍යවල කොස්ට් එක 100%කින් වැඩි වෙලා තියෙනවා. සිමෙන්ති මිල විතරක් 140%කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම යකඩ මිල 127%කින් වැඩි වෙලා තියෙනවා. PVC පයිප් 108%කින් වැඩි වෙලා තියෙනවා. නිවාස හදන්න වියදම 60%කින් පමණ වැඩි වෙලා තියෙනවා. ඒකට උඩින් ආණ්ඩුව පොලි අනුපාතය 30%ක් දක්වා වැඩි කරලා මධ්‍යම පාන්තිකයෙකුට ගෙයක් හදන්න තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම බොඳ වෙච්ච සීනියක් බවට පත් කරගෙන තියෙනවා. ඊට අමතරව ජල සම්පාදන හා මලා ප්‍රවාහන මේ පද්ධති හදනකේ වියදම 100%කින් වැඩි වෙලා තියෙනවා. ඒතර මන් දන්නේ මේ නිවාස හා නාගරික සංවර්ධන කියන විෂය කොහෙ ගිහිල්ලා කෙලවර වෙන්න හදනවද කියලා ඉවරලා. ඒ නිසා අනිත් පැත්තෙන් දැන් මේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ මේන් මේ අයට රුපියල් බිලියන 190ක් ආණ්ඩුව ගෙවන්න තියෙනවා. මන්දනේ මේව ගෙවන්නේ කොහොමද කියලා ඉවරලා. මේව ගෙවන්නේ නැතුව ඒ කම්පැනි කඩන් වැටුනහම කොහමද මේ 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 රස්සාවල් වලට මොකද්ද වෙන්නේ? ඒ වගේම අද මේසෙන් බාස්ගේ ඉඳලා පෙදරේරුවගේ ඉඳලා හැම කෙනාගේම රැකියා නැති වෙලා තියෙනවා. අද ජීවන වීදම මේ වගේ මට්ටමකට ඉහළ ගිහිල්ලා තියෙන වෙලාවේ එහෙම වැඩි වුණාම මොකද්ද කරන්න කියන එක මට තේරෙන්නේ නැහැ. මොකද හේතුව අනිත් පැත්තෙන් උද්ධමනය 61%යි, ආහාර උද්ධමනය 73.7%යි. එතකොට මේ ශේෂ්ත්‍රයේ ඉන්න අයව බලාගන්නේ කොහොමද කියන එක මට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රසන්න රණතුංග ඇමතිතුමනි යෝජනා ටිකක් දෙන්න කැමතියි. විවේචන වලින් ඔබට ගිහිල්ලා ඉවරලා. ඒ යෝජනාවලදී විශේෂයෙන්ම මේ කොළඹ 115 කොළොන්නාව නගර සීමාවෙත් කොටිකාවත්ත මුල්ලේරියා ප්‍රාදේශ සභා සීමාවේ කොටිකාවත්ත දක්වත් නාගරික වතු නිවාස තියෙන 75000ක්. මේ නාගරික වතු නිවාසවල ජීවත් වෙන ජනතාව අපාදුකක් විඳින්නේ. බොහෝ දුරට උන්ට ඔප්පු නැහැ. මේ කොළඹ නගරේ තමයි ලංකාවේ හොඳම ඉස්කෝලට තියෙන්නේ. හැබැයි මේ ජනතාවගේ දරුවන්ට ඒ ඉස්කෝලට යන්න බෑ. මේ කොළඹ නගරේ තමයි ලංකාවේ තියෙන හොඳම කොම්පැනිට ආණ්ඩුව ඈතන තියෙන්නේ. ලක්ෂ ගාණක් මිනිස්සු පිටින් එනවා මේ ජනතාවට ඒවයි රැකියා කරන අවස්ථාවක් නැහැ. ලැබෙන්නේ උපරිම වුණොත් තේ හදන්න හරි ටොයිලට් ක්ලීන් කරන්න හරි. මේ කොළඹ නගරේ තමයි ලංකාවේ හොඳම ඉස්පිරිතාල ටික තියෙන්නේ. ඔවුන්ට බේත් ගන්න බෑ ඒවයින්. මාස්පිරිතාලට යනවා නැත්නම් මේ නගර සභා ඩිස්පෙන්සරියට යන්න ඕන. මේ කොළඹ නගරේ තමයි ලංකාවේ හොඳම හෝටල් ටික තියෙන්නේ. ඔවුන්ට යන්න බෑ. ඇයි? යන්න බෑ මගුල් ගෙදරකට වන්න ගැසුත් විතරයි යන්න පුළුවන්. මේ ඔක්කොටම හේතුව ඔප්පු නැති ප්‍රශ්නේ. අනෙක් පැත්තෙන් මේ වතු සංස්කෘතිය තුළ දරුවන්ගේ පෞද්ගලිකත්වය නැහැ. අධ්‍යාපනය හරියට ලබන්න බෑ. ඒ නිසා මේ අයට ඔප්පු තියෙනවනම් ඒ ඉස්කෝල වලට යන්න පුළුවන්. දැන් අපි දන්නවා කොළඹ නගර ඉස්කෝලට මේ හොර ඇඩ්‍රස් හදාගෙන පිටින් තමයි ගොඩක් එන්නේ. එතකොට මේ දරුවන්ට ඒකට යන්න පුළුවන් නම් ඔප්පුව ලබා දුන්නොත් යන්න පුළුවන් නම් හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා. හොඳ අධ්‍යාපනයක් ලැබුණොත් හොඳ ආදායමක් ලැබෙනවා. හොඳ ආදායමක් ලැබුණොත් ඔය හෝටල් වලින් කන්නත් පුළුවන්. ඔය ඉස්පිරිතාල වලින් බෙහෙත් ගන්නත් පුළුවන්. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ නැහැ මේ හැම එක්කෙනාටම ඔප්පු දෙන්න කියලා. මේ ආර්ථික මර්මස්ථානයේ වෙච්ච මේ ඉඩම් වල මේ වතු නිවාස වල තියෙන ෆයිනෑන්ෂියල් හබ් දාන්න පුළුවන් ඒවා මොනවාද? ඉන්ඩස්ට්‍රියල් හබ් දාන්න පුළුවන් ඒවා මොනවාද? IT හබ් දාන්න පුළුවන් ඒවා මොනවාද? මේවා ඐඩෙන්ටිෆයි කරන්න. ඐඩෙන්ටිෆයි කරලා BOT ක්‍රමයට ආයෝජකව ගෙන්නන්න. ඩොලර් ආදායම එනවා රුපියල් වලින් වීදම් කරන්න පුළුවන්. එතකොට ඒ ජනතාව නාරායන්පිටින් එක්කෙනා දෙමඩ කොටගිල දාලා හරියන්නේ නැහැ. අක්කර හතරක් තියෙන තැනක අක්කරේකේ මිනිස්සුන්ට මහල් නිවාස ටික හදලා දීලා ආයෝජකයාට ඉතුරු අක්කර තුන මේ 99 අවුරුදු පදනම මත ලබා දෙන්න. එතකොට ආණ්ඩුවට වීදමකුත් නැහැ. රට ඇතුළේ ඩොලරුත් එනවා. මේ වතු ජනතාවට ගෙවීමේ ක්‍රමයට නිවාසයකුත් හම්බෙනවා. මම අත් වශයෙන්ම ජනාධිපතිතුමාට මේ පිළිබඳව අවස්ථා කීපයකද කිව්වා. මම ඔබතුමාට එක උදාහරණයක් දෙන්නම්. දැන් ඔරුගොඩවත්ත ගත්තාම කැලණි එලිවේටඩ් හයිවේ එක මහා පැත්තේ තියෙන තමිල්නාඩුව සහ 13 වත්ත සාතම්මගේ වත්ත කියලා වතු කීපයක් තියෙනවා. මේවා වරායට විනාඩි 5යි. එයාපෝට් එක විනාඩි 15යි. පාර මහා පැත්තේ වතු සායක තියෙනවා. හැබැයි ඉස්සරහ පැත්තේ වතු නිවාස වල මිනිස්සු අපාදුක් විඳිනවා. මේවා ආයෝජන කලාප. ඉතින් මේකට ඔබතුමා පියවරක් ගන්න උද්ඝෝෂණයෙන් නැති වෙන්න මිනිසු පාරට බහින්න නැති වෙන්න අපි වැඩේ ලැස්ති කරලා දෙන්නම්. මොකද හේතුව මේ වෙලාවේ රට මුහුණ පාලා තියෙන තත්ත්වය අනුව අපිට ආයෝජකව දිරිමත් කිරීම අවශ්‍ය වෙනවා. හැබැයි මේවා හොරකම් වංචා දූෂණ වලින් තොරව කරන්න ඔබතුමා වග බලා ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒක මම තව එක යෝජනාවක් ඉදිරිපත් කරන්න කැමතියි. දැන් මීට මාස දෙකකට විතර කලින් උතුරු කොළඹ ආසනේ තොටලඟ කජීමාවත්ත ගිනි ගත්තා. ඒක සම්බන්ධ විවිධ කතා කට්ටිය කියනවා. ඒක වෙනම කතාවක්. නමුත් මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම තමයි ජීවත් වෙන තමන්ගේ ගෙයක් තියෙන එක. එතකොට දැන් ජනාධිපතිතුමා වෙලා ජපානයේ ඉඳලා මාධ්‍ය හරහා කිව්වා අරක කරන්න මේක කරන්න ඔක්කොම කරන්න කියලා. ඇත්ත කතාව එතුමා දවස් 3ක් කන්න දුන්නේ. තාම මේ මිනිස්සු ප්‍රජාශාලාව ජීවත් වෙනවා. මම මේ ළඟදිත් ගියා මේ මිනිස්සු බලන්න. හරිද? ඊට පස්සේ මම එතන ඉඳන් ජනාධිපතිතුමාට කතා කරා. ඊට පස්සේ මෙන්න ජනාධිපතිතුමාට මම ලියුමක් ලිව්වා 2022 11/13 වෙනිදා. සාකච්ඡාවක් දෙන්නම් කිව්වා. අද 12 වෙනි මාසේ තාම සාකච්ඡාවක් නැහැ. ඒකයි අපි කියන්නේ ජනාධිපති කතා කරන විතර වැඩ කරන්න බෑ කියලා. දැන් මේ ජනතාවට හේන මුල්ල තියෙනවා පෞගේ ආණ්ඩුවේ හර කාලේ හදපු ගෙවල් 360කට ආසන ප්‍රමාණයක්. ඇයි දෙන්න බැරි? ඇයි දෙන්න බැරි ගෙවීමේ ක්‍රමයට? හදලි ඉවරලා අවුරුදු දෙකකට වැඩි නිකන් තියන් ඉන්නවා. එතකොට මේ වතු නිවාස ප්‍රශ්නේ විසඳන්න ඕනේ නැද්ද? ඒ නිසා ඔබතුමා මේකට ආරම්භයක් ගන්න. මේ ආරම්භ අරගෙන මේ වතු නිවාස සංස්කෘතිය ඉවර කරන්න. මම මේ ජනාධිපතිතුමාට ලියපු ලියුම සභාගත කරනවා. මේ එනිසා ඔබතුමා ආරම්භයක් ගන්න. ඒ ආරම්භය ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. මේ දැන් නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ තියෙන ආයතන ගණනාවක්. අරමුදල් ඉල්ල ගන්න. දැන් මේ පෞගිය ඔබතුමා ඇමති වෙන්න කලින් මේ හමුදා ජෙනරාල්ලා ගෙනල්ලා දාන් හිටියා. මෙලෝ වැඩක් කරේ නැහැ. දැන් ගිය ආණ්ඩුව කාලේ අපි කොළොන්නාවේ පොම්පාගාර හැදුවා බිලියන 4ක් වීදම් කරලා. ගම් වතුරයි වැහි වතුරයි පාලනය කරන්න. කිත්තම් පහ වැලේ පොම්පාගාරය අරින්නේ කොහොමද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. කතා කරන්න ලයින් එකට ගන්න බෑ. වර්තමාන සභාපතිතුමා ඔබතුමා දාලා තමයි දන්නේ. ටෙලිෆෝන් එකට ගන්න පුළුවන්. හැබැයි වැඩ කරන්න සල්ලි නැහැ. මේ පිළිබඳ ආදාන යොමු කරලා ගන්න. මොකද හේතුව ඔබතුමත් මමත් ගියා වාරිමාර්ග අමාත්‍යාංශයේ රැස්වීමකට. එක තැනක ගේට්ටුවක් දාගන්න මිලියන 15ක් නැහැ. ඇලක් කපා ගන්න සල්ලි නැහැ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා ඉල්ලමින් මේ අමාත්‍ය මේ ආයතන වලට ඉන්න ඕන වැඩ කරන්න පුළුවන් කාර්යක්ෂම පුද්ගලයෝ. දැන් ජයවර්ධන කියලා අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා. නාගරික සංවර්ධන අධිකාරියට අනුබද්ධ ආයතනවල වෝටර් සෙජ් එක ඇතුළුව මේ කීප එක අධ්‍යක්ෂවරයෙක් ඔහුට මේ කාන්තාවන්ට අතවර කිරීමේ සේවිකාවකට අතවර කිරීමේ චෝදනාවක් තියෙනවා. දැන් මේ අවුරුදු 60ක් පැනලා එයා දැන් ඔස්ට්‍රේලියාවට පැනලා ඉන්නවා. ඒ වගේ අය බෝඩ් එකේ තියාගන්න ඇයිද කියලා මම දන්නේ නැහැ. ඔබතුමා මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද හේතුව නැත්තම් මේ කළු පැල්ලම ඔබතුමාට එන්නේ. ඔබතුමා එයා පුද්ගලයෙක් නෙමෙයි කියලා මම ඉතාම පැහැදිලිවම දන්නවා. ඒ නිසා ඇමතුමනි මම ඔබතුමාට නැවත වතාව මතක් කරනවා මේ නාගරික සංවර්ධනය කියන විෂයදී කොළඹින් පටන් අරගෙන තමයි ගමට යන්න ඕන. ගමෙන් නගරයට එන්න ඕන කතාව හරියන්නේ නැහැ. මොකද හේතුව මේ මොහොතේදී අපි මූණ දීලා තියෙන ආර්ථික අර්බුදයේදී මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන ගමන් රටට ඩොලර් ආදායමක් එන වැඩසටහනක් එක ආරම්භ කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මේක කොළඹ නගරේ විතරක් නෙමෙයි. සමහරලාට මහරගමත් පොඩි කැලලක් තියෙන්න පුළුවන්. කෝට්ටෙත් පොඩි කැලලක් තියෙන්න පුළුවන්. ඒ වගේම දෙහිවලත් පොඩි පොඩි කැලලක් තියෙනවා. මේව ඩෙන්ටිෆයි කරලා මේව නිකම් දැන් කොළඹ ඉඩම් වගා කරන්න දාලා වැඩක් නැහැනේ. මේවයි පර්ච් එකක් මිලියන 4 5 6 10. ඉතින් ඒ නිසා මේවා ආර්ථික සහ වාණිජ වටිනාකම් තියෙන තැන් මේ පිළිබඳව මේ අඳුනාගෙන දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ආරම්භ කරන්න කියලා ඉල්ලා සිටිමින් ඒ වගේම ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කරමින් ඒ වගේම කොළොන්නාව ඉදි කරලා තියෙන පොම්පාගාරවල කළමනාකාරීත්වය ඉඩම් කොට ක්‍රී සංස්ථාවට දැනට අරගෙන තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒ ටික ගන්න ඒකට එතකොට ඒක ගන්න පුළුවන් නම් දියවන්නා වතුර වැඩි වෙනකොට කිත්තම්පව් වල හරහා ගඟට ගෙනියන්නත් ඒ වගේම කැලණිගඟේ වතුර වැඩි වෙනකොට ඒක මෙහාට ගෙනල්ලා මේ හරහා දෙහිවල සහ වැල්ලවත් හරහා මූදර ගෙනියන්නත් ඒ වගේම මේ ජනතාව වැහි වතුරෙන් ගඟ වතුරෙන් පීඩා විඳින එකත් නවත්තන්න පුළුවන්. ඒ නිසා මම ඊටාම පැහැදිලිව කියන්න කැමති මේ අය ගඟ වතුරෙන් යට වුණයින් පස්සේ වන්දි ගෑවල වැඩක් නැහැ. 2016 ගඟ වතුරේදී කොළොන්නා ආසනේ කොළොන්නා පාදසිලෙන් කොට්ටාසේ වැහි ගඟ වතුරෙන් යට වෙච්ච අයට විතරක් රුපියල් මිලියන 2300ක් වන්දි දුන්නා. මේක අපරාධයක්. මිනිස්සු දුක් විඳිනවා. ඒ වගේම ආණ්ඩුවේ ශල්ලිත් නාස්ති වෙනවා. අපිත් බැනුම් අහන්න ඕන. කොච්චර කෙරුවත් අරක දුන්නා මේක දුන්නා කියලා කතන්දර එනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න ඔබතුමාට මේ අමාත්‍යාංශය ඒකාබද්ධ කරලා වැඩසටහනක් හදලා වාර්ෂිකව සිදු කරන මේ ඇලමාර්ග පිළිසකර කිරීමේ ව්‍යාපෘති දැන් නතර වෙලා තියෙනවා. ඒ වැඩසටහන නැවත ආරම්භ කරන්න. එතකොට දැන් ඉඩම් කොට කිරීමේ සංස්ථාව පෞගේ කාලේ ලාභ ලබන ආයතනයක් බවට පත් වුණා. මොකද ඒවා මූදු වැලි කන්ස්ට්‍රක්ෂන් එකට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට ඕන එක කන්වර්ට් කරලා ඒක ව්‍යාපාරයක් බවට පත් කරලා ඒ හරහානේ ආදායම් තමයි පාවිච්චි කරුවේ මේ අලමාර්ග සුද්ධ කරන්න. මම හොඳටම දන්නවා අවුරුදු 4ක් 5ක් වාර්ෂිකව අපි මේ වැඩසටහනේ ආයතනත් එක්ක එකතු වෙලා කරගෙන ගියා. ඒ නිසා ඒ පිළිබඳවත් අවධානයක් යොමු කරලා කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිමින් තව එක දෙයක් කියන්න ඕන. මේ ඊයේ රාත්‍රියේ මේ ජෝ බයිඩන් ඇමරිකාවේ ජනාධිපතිතුමා ට්විටර් පණිවිඩයක් නිකුත් කරලා තිබ්බා. මේ ට්විටර් පණිවිඩයේ විශේෂයෙන්ම එතුමා මේ හිට්ලර් ගැන කියලා තියෙනවා. ඒකෙදි මේ එතුමා හිට්ලර් ගැන කියලා තියෙනකෙදි එතුමා ආරම්භ කරන්නේ I want to make a few things clear. The Holocaust happened. Hitler was a demonic figure. අන්තිමට කියනවා silence is complicity. නිහඬභාවයත් මැදිහත් වීම කියලා ඉවරලා. මොකද මම ඒ කෑල්ල කිව්වේ ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා එයා හිට්ලර් වගේ කියලා කියනවා. අලිසබ්‍රි විදේශ ඇමතිතුමා ගිහිල්ලා සාකච්ඡා කරනවා. දැන් යුරෝපීය සමූහාණ්ඩුවෙන් තමයි අපිට හම්බෙන්නේ GSP Plus සහනය. අපේ මත්ස්‍ය අපනයනය කරන්න ඒවට ජර්මනියේ හිට්ලර් ගැන කතා කරන එක තහනම් වචනයක්. එංගලන්ත පාර්ලිමේන්තුව හිට්ලර් ගැන කතා කරුවොත් කණ්ඩ දෙකක් ගහලා එළියට දාවි. අපි ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඉල්ලන ගමම්ම අලුතින් ණය ආධාර ඉල්ලන ගමම්ම GSP ප්‍රස්ථානය තව වැඩි කරන්න කියන ඉල්ලන ගමම්ම මත්ස්‍ය වෙළඳපොළට අපිට තව වැඩිපුර අවස්ථාව දෙන්න කියන ගමම්ම අපේ මේ ඇඟලුම් නිෂ්පාදන වලට ඉහළ වෙළඳපොළක් ලබා දෙන්න කියන ඉල්ලන ගමම්ම ඒ වගේම ආයෝජකයන්ට සංචාරකයන්ට දෙපිරිසටම අපිට ඩොලර් ගන්න අපේ රටට එන්න කියන ගමම්ම කියනවා පුරවැසි නිදහස නැති ප්‍රජාතන්ත්‍රවාදී නැති මාධ්‍ය නිදහස නැති ඒ හරහාම ස්ථාවර රාජ්‍යයක් නොමැති හිට්ලර් පන්නේ පාලනයක් අපේ රටේ තියෙනවා කියලා. එතකොට ඇමරිකානු ජනාධිපතිතුමා හොඳ උත්තරයක් දීලා තියෙනවා. මේ උත්තරය අනුව නම් මට පේන්නේ මේ දෙසැම්බර් මාසෙත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙන්නේ නැහැ. මේ දෙසැම්බර් මාසෙ මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොකරනොත් මොකද වෙන්නේ? අර උද්ධමනය තව ඉහළ යනවා. පෙබරවාරි මාසෙ වෙනකොට අපි ඉන්ඩස්ට්‍රියල් ක්‍රයිසිස් එකට ඉවර කරනවා.
තව විනාඩි දෙක කාලයක්.
පෙබරවාරි මාසෙ වෙනකොට අපි ඉන්ඩස්ට්‍රියල් ක්‍රයිසිස් එකට යනවා. එතකොට මොකද වෙන්නේ? ලෙබනනේ වාගේ වීල් බැරෝකින් යන්නේ වෙයි. පාන් රාත්තලක් ගන්න මේ ෂොපින් බෑග් එක පුරවලා සල්ලි ගෙනියන්න වෙවි. ඒ නිසා මේ විහිළු කතා සපයන්නේ නැතුව, මේ ජවනිකා සපයන්නේ නැතුව, නිසි ක්‍රමවේදයක් සැලසුමක් ඇතුව අවම වශයෙන් ගියපාර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇනගත්තේ තනි තීරණ උද්දච්ච තීරණ ගත්තු හින්දා, ළමා ආරෝග්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් මේ පෝර සම්බන්ධ උපදෙස් ගත්තු හින්දා, විජේදාස රාජපක්ෂගේ ඇමතිවරයෙකුට කතා කරලා කුණු කරපෙන් බැලලා දා පටන් ගත්තේ. හරිද? මේ වගේ තකතිර වැඩ කරන්නේ නැතුව මේ අර්බුදයේ බැරෑරුම්කම සැබෑලස අවබෝධ කරගෙන කණ්ඩායමක් Tamanට නැත්තම් කණ්ඩායමක් ඉන්න පැත්තෙන් ඒ අවශ්‍ය උපදෙස් ඇමති ගන්න නෙමෙයි, පක්ෂ කඩලා පක්ෂ බෙදලා පක්ෂ විනාශ කරලා බැසිල්ක ගුලි කාලා ඊළඟ ජනාධිපති අපේක්ෂක වෙන්න උත්සාහ කරනවට නැතුව රට හදන්න ඉස්සෙල්ලා. මොකද හේතුව? ඉන්ඩස්ට්‍රියල් ක්‍රයිසිස් එකට ගියොත් තව අවුරුදු 15කටවත් මේ රටට ගොඩ එන්න බෑ. එතෙන්ට යනවද, එහෙම නැත්නම් මෙතෙන්ට ආයලා පම්පෝරි ගහනවද, ගිහිල්ලා ආයෙ කෙලව ගන්නවද කියලා, නැත්නම් හමුදාව දාලා පාලනය කරනවද කියලා මේ දොඩව දොඩව ඉන්නේ නැතුව මොකද හේතුව? තේරුම් ගන්න එපෑ. මේ රටේ මහා සංඝරත්නයේ ප්‍රමුඛ 69 ලක්ෂයක් ජනතාව ගෙනාවු ජනාධිපතිවරයාට තමයි ඒ ජනාධිපති ජනතාවට කොකා පෙන්නකොට ජනතාව පාරට බැසම හමුදාවත් නිහඬව හිටියා, පොලිසියත් නිහඬව හිටියා.
காலம் கம்மியா இருக்கனால மினிஸ்ட்ரி ஆஃப் லேபர் சம்பந்தமான விஷயம் தான் பேசி ஆகணும். அமைச்சரும் அங்க உட்கார்ந்துருக்காரு. ஹொரண பிளான்டேஷனை பத்தி ஒரு முக்கியமான விஷயம் நான் இங்க சொல்லி ஆகணும். நாங்க சமீபத்தில் தொழிற்சங்க நடவடிக்கையை முன்னால செயல்படுத்தி இருந்தோம். கடந்த வாரம் ஹொரண பிளான்டேஷன் அப்கோட் பகுதி மற்றும் லிந்துல பகுதியில் இந்த தொழிற்சங்க நடவடிக்கையை நாங்க ஆரம்பிச்சிருந்தோம். அதாவது நாங்க ஒரு தேயிலை கிராம் கூட நாங்க வெளியே விடாம தடுத்திருந்தோம். இதுக்கு காரணம் வந்து என்னன்னா, ஹொரண பிளான்டேஷன்ல பல்வேறு தவறுகள் நடந்துட்டு இருக்கு, பல்வேறு விஷயங்கள் வந்து சில பேர் கண்டும் காணாமலும் இருக்காங்க. அதனால நாங்க முன்னால போய் பேசி தொழிலாளர்கள் கிட்ட பேசி ஒரு முடிவனை எடுத்தோம். இந்த முடிவுகளை எடுக்கும் போது இதுக்கு முக்கியமான காரணமா இருந்த விஷயம் வந்து அங்க இருந்த துரைமார், அதாவது மேனேஜர், கௌரவ எஸ்டேட் மேனேஜர், அவர் பேர் சமில்கன் நினைக்கிறேன். அவர் வந்து கிட்டத்தட்ட அந்த கௌரவில தோட்டத்தில் 25 குடும்பங்கள் வந்து அங்க விவசாயம் செஞ்சுட்டு இருந்தாங்க. ஜனாதிபதி அவர்கள் கூட சொல்லியிருந்தாரு, இப்ப நாட்டு இருக்க நிலைமையில, பொருளாதார நெருக்கடியில, உணவு தட்டுப்பாடு இருக்க சூழ்நிலையில எல்லாரும் வீடு தோட்டம் செஞ்சாகணும்னு. அங்க வந்து தரிசு நிலங்கள்ல தான் இந்த 25 குடும்பங்கள் வந்து விவசாயம் செஞ்சுட்டு இருந்தாங்க. இந்த 25 குடும்பங்கள்ல கிட்டத்தட்ட ஒரு 5 குடும்பங்கள் வந்து தோட்ட தொழிலாளர்கள், பாக்கி 20 குடும்பங்கள் வந்து அந்த தோட்ட தொழிலாளர்களோட பிள்ளைகள், அதாவது இந்த இன்ஃபார்மல் செக்டர் தட் லிவ்ஸ் வித் இன் த பிளான்டேஷன், விச் ஆர் த சில்ட்ரன் ஆஃப் தி எஸ்டேட் ஒர்க்கர்ஸ். இவங்க வந்து அங்கே விவசாயம் செய்யும் போது அங்கே இருக்க நிர்வாகம் வந்து என்ன சொல்லியிருந்தாங்க, வெளியாட்கள் விவசாயம் செய்கிறாங்கன்னு. அந்த தோட்டத்திலே பிறந்து வளர்ந்து அந்த தோட்ட தொழிலாளியோட காசில் படிப்பு எல்லாம் கற்றுக்கொண்டு அதே இடத்துல வேலை புரிகிற நபர் வந்து வெளியா, இந்த நிலைமையில தான் தோட்டத்தை கொண்டு போயிட்டு இருக்காங்க. இது வந்து ஹொரண பிளான்டேஷன் மட்டும் இல்லை, எல்லா தோட்டங்களையும் நடந்துட்டு இருக்கு. இப்படி அங்க தோட்டத்துல பிறந்தவங்களை வெளியாளுன்னு ஒதுக்கி ஒதுக்கி அவங்களுக்கு கிடைக்க வேண்டிய எந்த விதமான வரப்பிரசாதமும் கிடைக்காம வச்சு இன்னைக்கு ஒரு மிருகத்தோட மோசமான நிலைமைக்கு கொண்டாந்து சேர்த்திருக்காங்க. இதை தான் நாங்க ஏத்துக்கொள்ள முடியாதுன்னு சொன்னோம். நாங்க உடனே கௌரவ அமைச்சர்கள் மனுஷ நாயக்கரம் மற்றும் கௌரவ அமைச்சர் ரமேஷ் பத்திரண்ணா அவர்கள் கிட்ட பேசி அந்த விவசாயம் பண்ற காணிய அப்படியே மக்களுக்கு ஒப்படைச்சோம். ஆனா உடனே என்ன நடந்திருக்கு, இது வந்து எங்களோட மறைந்த தலைவர் சிவலிங்கையா இறந்த நாள் அன்னைக்கு நடந்திருக்கு. எங்களோட தொழிற்சங்க ஊழியர்கள் அனைவருமே அந்த மையத்தில் இருக்கும் போது இந்த நிர்வாகம் வந்து ஒரு JCB-ய போட்டு வலுக்கட்டாயமா இந்த காணியெல்லாம் திருப்பி எடுக்க பார்த்திருக்காங்க, அதுவும் இந்த இளைஞர்களோட காணி. சோ அப்படி இருக்கும் போது இந்த இலங்கை நாட்டோட தொழில் சட்டம் எப்படி மக்களை பாதுகாக்குதுன்னு எங்களுக்கு ஒரு கேள்வி வந்துச்சு. அதே நிலைமையில இன்னொரு விஷயமும் நான் இங்க சொல்லி ஆகணும். நாங்கள் வந்து தோரமார் கிட்ட இதை சம்மந்தமாக போய் பேசும்போது அவர் வந்து எந்த விதமான நடவடிக்கையும் எடுக்க வரல, பேச்சுவார்த்தைக்கு வரல. ஆனால் என்ன சொல்லியிருக்காரு, தலைவர்மார்லேருந்து தலைவர்மார் அனைவர்கிட்டையும் சொல்லியிருக்காரு, நீங்கள் எல்லாருமே உங்கள் தொழிற்சங்க நடவடிக்கையை நிப்பாட்டா விட்டால் நாங்கள் வந்து உங்கள் மேலே போலீஸ் கேஸ் ஒன்று ஃபைல் பண்ணுவோம். ட்ரேட் யூனியன் ஆக்ஷனுக்கு எதிராக போலீஸ் கேஸ் ஃபைல் பண்ண முடியாது. அதே மாதிரி நான் வந்து இந்த சம்பவம் நடந்த நாள் அன்றைக்கி அந்த இடத்துக்கு நான் போயிருந்தேன். இந்த இடத்துக்கு நான் போகும்போது அங்கே ரெண்டு நபர்கள் வந்து சிவில் க்ளோத்தில் இருந்தாங்க. கேட்டால் சொன்னாங்க சிஐடி ஸ்பெஷல் பிரான்ச். எனக்கு முத வேலை புரியல, சிஐடி ஸ்பெஷல் பிரான்ச் தோட்டத்துக்குள்ளார என்ன பண்ணிட்டு இருக்குன்னு. மலையகத்தில் ஸ்கூல்ல எல்லாம் ஐஸ் வித்துட்டு இருக்கான், அதை பிடிக்கவே உங்களுக்கு வக்கில்ல. தோட்டத்தில் வந்து இந்த தொழிலாளர்கள் வந்து தொழிற்சங்க நடவடிக்கை எடுக்கிறத நிப்பாட்ட வந்திருக்காங்க, வந்து தொழிலாளர்களை மிரட்டி இருக்காங்க. ஓஐசி பேர் வந்து ஹட்டனோட ஓஐசி ஸ்பெஷல் பிரான்ச் மிஸ்டர் தேஹிகர், அவர் வந்து ரெண்டு பேருக்கு இன்ஸ்ட்ரக்ஷன்ஸ் கொடுத்து அங்கே வந்து மிரட்டி இருக்காங்க. என்னன்னா நீங்க இந்த தொழிற்சங்க நடவடிக்கையை நிப்பாட்டலனா நாங்கள் உங்க எல்லாரையும் 6 மாசம் உள்ளார தள்ளுவோம். தொழில் அமைச்சர் இங்கே உட்கார்ந்துருக்காரு, தொழில் சட்டமா இருக்கட்டும் இல்லாட்டி வேற எந்த விதமான சட்டமாகவும் இருக்கட்டும், எனக்கு தெரிஞ்சாகணும் எப்படி எந்த விதத்துல இவங்களை அரெஸ்ட் பண்ணுவாங்கன்னு. ஸோ இப்படி இந்த பயம் காட்டுறத முதல்ல நிப்பாட்டி ஆகணும். அது மட்டும் இல்லாமல் அந்த முகாமையாளர் தோட்ட முகாமையாளர் போய் சொல்லியிருக்காரு, அனைத்து தோட்டங்கள்லையும் அப்கோட்டா இருக்கட்டும் லிந்துலையா இருக்கட்டும் நீங்கெல்லாம் தேலையை அனுப்பலனா நான் வந்து உங்களுக்கு மாவையும் நிப்பாட்டுவேன் அட்வான்ஸையும் நிப்பாட்டுவேன். ஒரு விஷயம் நான் அந்த சபையில் சொல்ல விரும்புகிறேன், மாவுக்கு வில போற கூட்டம் நாங்கள் கிடையாது. இதை நாங்கள் இதை வந்து மற்றவங்க நினைக்கிறத முதல்ல நிப்பாட்டி ஆகணும். நீதி அமைச்சர் விஜயதாச ராஜபக்ஷ அவர்களும் முன்னால தான் உட்கார்ந்துருக்காரு. இது சம்பந்தமாக அவருக்கு நாங்கள் கடிதமும் எழுதியிருக்கோம். ஏன்னா ஒவ்வொரு இடத்துலையும் போலீஸா இருக்கட்டும் ராணுவமா இருக்கட்டும் இல்லாட்டி இந்த சிஐடி ஸ்பெஷல் பிரான்ச்சா இருக்கட்டும் இவங்க வந்து ஒரு ஒரு இடத்துக்கு போய் தோட்ட தொழிலாளர்களுக்கு அச்சுறுத்தலை ஏற்படுத்தி வேலைக்கு போங்க தொழிற்சங்க நடவடிக்கை நிப்பாட்டுங்கன்னு சொல்றதுக்கு எந்த விதமான அதிகாரமும் கிடையாது. அது மட்டும் இல்லாம இதுல ஒரு நல்ல விஷயம் என்ன இருக்குன்னா, இந்த ஹொரண பிளான்டேஷன் ஹொரண பெருந்தோட்ட நிறுவனம் இது வந்து ஹேலிஸ் என்கிற ஒரு பெரிய நிறுவனத்துக்கு அடியில் வருது. ஹேலிஸ் நிறுவனம் யாரோடதுன்னு பாத்தீங்கன்னா கௌரவ முன்னாள் அமைச்சர் தம்மிக்க பெரேரா அவர்கள். இப்ப தம்மிக்க பெரேரா அவர்கள் வந்து இலங்கை நாட்டோட முதல் பணக்காரர், அதிகமான பணம் வச்சிருக்க பணக்காரர் அவர் தான். ஆனா மனித அவர் ரொம்ப பெருந்தன்மையாக பாராளுமன்றத்துக்குள்ளார வந்தாரு நாட்டை காப்பாற்றுறதுக்கு. எனக்கு ஒரே ஒரு கேள்வி இருக்கு, அவர் தோட்டத்தில் இருக்க மக்களே அவரால் பாதுகாக்க முடியல, இவர் நாட்டை எப்படி காப்பாற்ற போறாரு? ஏன்னா இவர் வந்து ஒரு ஒரு இடத்துல வந்து ஒரு ஒரு எம்டி வச்சிருக்காரு. குறிப்பா சொல்லணும்னா ஹேலிஸ்க்கு வந்து ரொஷான் ராஜதுரை அவர்கள் இருக்காரு, எல்லாருக்குமே நல்லா தெரிஞ்ச விஷயம். ரொஷான் ராஜதுரை அவர்கள் வந்து மக்களுக்கு நல்லது பண்றேன், அதாவது இந்த ஆங்கில பத்திரிகை எல்லாத்துலயும் வந்து தெளிவா சொல்லியிருக்காரு, நாங்க 39,000 வீடு கட்டியிருக்கோம், 540 வீடு தோட்டம் உருவாக்கியிருக்கோம், நிறைய ப்ராஜெக்ட் பண்ணிருக்கோம். யார் மூலியமா இந்த ப்ராஜெக்ட் பண்ணிருக்காங்க? இந்த ப்ராஜெக்ட் எல்லாமே பண்ணிருக்கிறது வந்து PHGT மூலியமா, அதாவது டிரஸ்ட் நிறுவனம் மூலியமா. டிரஸ்ட் நிறுவனம் வந்து கௌரவ அமைச்சர் பிரசன்ன ரணதுங்க அவர்கள் கடையில் வர நிறுவனம், அது வந்து அரசாங்கத்தோட காசு மக்களோட வரிப்பணம், அது மூலியமா தான் இந்த தோட்ட நிர்வாகம் வந்து இவங்களுக்கு இதெல்லாம் பண்ணிருக்கேன்னு பொய் சொல்றாங்களே தவிர வேற எந்த விதமான உண்மையும் இதுல இல்ல. அதே மாதிரி இன்னைக்கு நான் ஏற்கனவே சொல்லியிருக்க மாதிரி இலங்கை நாட்டோட முதல் பணக்காரர் அவர் இன்னைக்கு என்ன பண்ணிருக்காருன்னா, தோட்ட தொழிலாளர்கள் மற்றும் தோட்ட தொழிலாளர்களோட புள்ள மேல ஹட்டன் நோவுட் மற்றும் மஸ்கேலியா இந்த மூணு இடத்துல கேஸ் ஃபைல் பண்ணிருக்காரு. கேஸ் ஃபைல் பண்ணது மட்டும் இல்லாம இந்த பொருளாதார நெருக்கடியில அவங்க வந்து வேலையை நிப்பாட்டியிருக்காங்க இந்த ஹொரண பிளான்டேஷன்ஸ்ல. ஸோ அந்த இடத்துல நான் ஒன்று சொல்ல விரும்புகிறேன், எனக்கு நிறைய பேர் கால் பண்ணி சொல்லியிருந்தாங்க இல்லை நாடு கஷ்டத்தில் இருக்கு எங்களுக்கு டாலர்ஸ் தேவை, நீங்கள் வந்து இந்த தேலையை விடுவீங்கன்னு. நான் இன்னைக்கு உறுதியாக சொல்கிறேன், நாட்டுக்கு டாலர்ஸ் தேவைன்னா என் மக்களோட ரத்தத்திலையும் வேறு வேலையும் தேவைன்னு அவசியம் இல்லை. இன்னைக்கு சிவகுமார் என்கிற ஒரு நபர் அவர் வந்து ஹொரண பிளான்டேஷன்ஸ்ல வேலை செய்யும் போது அவருக்கு வந்து மின்சாரம் தாக்கி இன்னைக்கு கேண்டி ஹாஸ்பிட்டலில் சீரியஸாக உட்காந்துருக்காரு, 3rd degree பர்ன்ஸ் ஹி ஹஸ் சஃபர்ட். அவருக்கு எந்த விதமான பதிலும் கிடையாது. ஆனா தொடர்மார் என்ன பண்றாரு, உடனே அவரோட மனைவியை கூப்பிட்டு ரகசியமா பேச்சுவார்த்தை நடத்துறாரு, நான் வந்து இவ்வளவு ஏன்னா 20,000 தரேன் 30,000 தரேன் இதை விட்டு கொடுத்துருக்கேன்னு. இதை நாங்க எப்படி ஏத்துக்க முடியும்? ஏன் தோட்டத்துல ஒரு உயிர் போனா அவ்வளவு கேவலமா என்ன? ஆகவே இந்த விஷயத்துல நான் வந்து எதிர்கட்சி ஆளுங்கட்சி அந்த நான் எந்த விதமான பக்கத்தையும் எடுத்து பேசல, இது எல்லாரும் ஒத்துழைங்க தான் நான் கேட்கறேன். ஏன்னா இன்னைக்கு மலையகத்தை பொறுத்த வரைக்கும் பல்வேறு பொருளாதார நெருக்கடிகள் இருக்கு, அனைவரும் அவங்களுக்கு உதவி செய்யதான் பாக்கணுமே தவிர அவங்களுக்கு கண்டும் காணாம இருக்க முடியாது. இந்த இப்ப நான் கௌரவ அமைச்சர் மனுஷன் நாயக்கர் அவர்கள் கிட்ட பேசினேன், இந்த ஒமான்ல நடந்த சர்ச்சை சம்பந்தமா பல்வேறு கருத்துக்கள் இருந்துச்சு, பல்வேறு குற்றச்சாட்டுகள் இருந்துச்சு. ஒரு விஷயம் நான் அவர்கிட்ட பேசும்போது ஒரு ஆரோக்கியமான பதில் ஒன்று கொடுத்திருந்தாரு, அதுக்கு நான் என் நன்றியை தெரிவிச்சுக்கிறேன். என்னன்னா அடுத்த வாரம் கட்டாயம் எல்லாரையும் திருப்பி கொண்டு வருவாங்கன்னு சொல்லியிருக்காங்க. அதுக்கு நாங்கள் நன்றி சொல்கிறோம். ஏன்னா இன்றைக்கி இந்த பொருளாதார நெருக்கடி அன்றைக்கி மக்கள் வந்து நம்ம நாட்டுக்கு எப்படி கட்டி எழுப்பணும் தான் பார்க்கணுமே தவிர மற்ற நாட்டுக்கு போய் பிச்சை எடுத்து கஷ்டப்படணும்னு அவசியம் இல்லை. அதே மாதிரி கடைசியாக நான் ஒரே ஒரு விஷயம் சொல்ல விரும்புகிறேன். கொரோனா பிளான்டேஷன்ஸை பொறுத்த வரைக்கும் நாங்கள் வந்து எங்களோட தொழிற்சங்க நடவடிக்கை நிப்பாட்ட போகிறதில்லை. செவ்வாய்க்கிழமை பேச்சுவார்த்தைக்கு வரேன்னு சொல்லியிருக்காங்க. அந்த பேச்சுவார்த்தை வெற்றிகரமாக முடிஞ்சால் கட்டாயம் நாங்கள் நிப்பாட்டுவோம். அதுக்கு கௌரவ அமைச்சர் மனுஷன் நானேக்கர் அவர்களும் ஒத்துழைப்பார் நான் எதிர்பார்க்குறேன். அதே மாதிரி கௌரவ வடிவேல் சுரேஷ் அவர்களும் என் பக்கத்தில் இருக்காரு. அவரும் என் பக்கத்தில் இருக்காரு. அவரும் இப்போ ஒரு விஷயம் சொல்லியிருந்தாரு. பதுல்ல மாவட்டத்தில் கூட இவ்வாறான நிறைய பிரச்சனைகள் இருக்கு. அனைத்து கம்பெனி அனைத்து பெருந்தோட்ட நிறுவனங்கள் கிட்ட நான் ஒரே ஒரு விஷயம் தான் சொல்ல விரும்புகிறேன். இந்த தொழிற்சங்கங்களை பிரித்து பிரித்து இந்த தொழிற்சங்க தலைவருக்கு இந்த பதவி இந்த தொழிற்சங்க தலைவருக்கு இந்த பதவின்னு தர காலம் கட்ட முடிஞ்சு. இன்னைக்கு என்னதான் அரசியல் வேறுபாடுகள் இருந்தாலும் தொழிற்சங்க ரீதியாக அனைவரும் ஒற்றுமையாக தான் இருக்கும். ஆகவே இந்த பிரிவினையை வந்து மக்கள் மத்தியில் கொண்டு வராம தொழிற்சங்கங்கள் மத்தியில் கொண்டு வராம ஒரு ஆரோக்கியமான பேச்சுவார்த்தை நடத்தினா கட்டாயம் எதிர்காலம் இரு பக்கத்துக்கும் நல்லா முடியும் தான் நான் நம்புறேன். நன்றி, வணக்கம்.
ஸ்தூதி. மீலங்கட்ட கரு ஹெக்ட அப்புஹாமி மெத்துமா புத்துமாட வினாடி தாத்துனுக்கு
காலையாசன அது மந்திரி துமனி புத்துமாட ஸ்தூத்திவந்த வேணுமா அத தௌசி அவஸ்தால அபாதி சம்பந்தம் விசேஷம் நாகரிக சங்வர்தன நிவாசா விதேச ரக்கியா கேன விஷயான் அட்டதே தமாய் அது மே அப்பி சாக்சாவட்ட பாஜன வேலா தீ நிமித்த சாக்சா கரான் பலாபுருத்துவேன் மித்தேதி மா பலுமேன் மா சீபத் கரான் அப்பே ஹிட்டபு வரு ஜனாதிபத்துமா தீனிசா ஹொந்த பாடமா கீழதுன்னா ஈ பெரியதா சமாஜ மாதிஜால ஹரா தமாய் அம்ம தக்கே ஈய தவசே டாக்டர் சாஹாபிகே ஆதரணீய துவ யா ஹொந்த பாடமா கீழதீல தீ ඒක තමයි ඒකේ හේතුව මම කියන්න ඕන විශේෂයෙන්ම ඔබතුමාලා ජයග්‍රහණය කරපු වෙලාවේ ඔබතුමාලා වඳ ජංගි වඳ බෙසියර් වඳ කොත්තු ඒ වගේම වඳ සනීපාරක්ෂක තුවා ගැන කතා කරමින් තමයි ජයග්‍රහණය කරන්න ඒක පාවිච්චි කරා. හැබැයි ඒක පාවිච්චි කරද්දී අද ඒ ડોક્ટર සාහපගේ ආදරණීය දුව කියනවා විශේෂ පණිවිඩයක් දෙනවා ජාතිවාදි දේශපාලනය එහෙම නැත්නම් ජාතිවාදි අදහස් ගන්න සියලු දෙනාට முஸ்லிம் ஜாதிவாதி வெண்ண புலுவாங்க ஹிந்து ஜாதிவாதி வெண்ண புலுவாங்க பௌத்த ஜாதிவாதி வெண்ண புலுவாங்க கத்தோலிக்க ஜாதிவாதி வெண்ண புலுவாங்க ஏ சியலு தினாட்டம ஏ புஞ்சி லமைய கியனவா அப்பி ஸ்ரீலாங்கிக்கே ஹெட்டியட அப்பி சியலு தினாம ஆகம பெத்தக தியல ஆகம வெனம அதஹமு அப்பி ரட்டக் ஹெட்டியட எக்கட எக்கதுலா மே ரட்டே எக்கட ஜீவத்வே மேக்கட ஹதமு கேன பனிவிடே தேனம் மிகிதாமத் வெதகத் பணிவிடையாக கீழ ஹொந்தர் மத்தக தியாகன் முகது அப்பி மேக நொக்கொல்ல யுத்துய் மின்பாசு முகது இவனி புஞ்சில் அமே அப்பிட்ட மெவனி பணிவிடையாக லபா தினமனம் எத்தனதி அப்பி தனகான வெடி ஹிட்டு ஏட்டியட அப்பி முகத்த கரே கீழ தென் மம்மி கதாகரண்ணே விசேஷன்ம விதேச ரக்கியா கேன தமாய் விசேஷம் கதாகரண்ண பலாபருத்து அது எதாட்ட வடா வெனஸ் முகது விதேச ரக்கியா வல்ட அது யன்னே மிரட்டே பிரஷ்ன கொட கரபின்னாகன அப்பே ஜனதா එදා විදේශ රැකියාවට යද්දී තමුන්ගේ උමනාවට යන්න ඇති. හැබැයි අද මේ රටේ තියෙන දේශපාලන එහෙම නැත්නම් ආණ්ඩුවල වැරදි නිසා ජනතාවට වෙච්ච අපහසුතාවට නිසා තමයි අද ජනතාව බොහෝ වෙලාවට පිටරට යන්නේ. ඉතින් මෙතනදී මේ අය රැකියාව තීන්දුව කරද්දී අපි ගමු මැද පෙරදිග පැත්ත ගත්තත් ජපානය ගත්තත් ඊශ්‍රායල හරි කොරියාව මේ රටවල් ටික ගත්තත් හැබැයි සාම්ප්‍රදායික යන ක්‍රමයට වඩා අද මැද පෙරදිග රටවල් වලට අපේ අහිංසක දෙමව්පියෝ යනවා දරුවෝ ටික දාලා. එහෙම නැත්නම් දරුවෝ යනවා දෙමව්පියන් ඇත්තටම ළඟ තියාගෙන බලා ගන්න ඕන අවස්ථාවෙදී දරුවෝ යනවා. හැබැයි මෙතනදී අපි මේ අය වෙනුවෙන් නිවැරදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක විශේෂයෙන්ම මෙලි මතක් කළ යුතු කාරණාවක් වෙනවා. දැන් විදේශ නීති කාර්යංශයේ තියෙන ඒ විදේශ නීති කාර්යංශ මතන විදේශ රැකියාව සම්බන්ධව ගත්තාම අපේ රටේ තියෙන ප්‍රධානම ආයතනය ඊළඟට තියෙනවා විදේශ රැකියා සම්බන්ධව නියෝජිත ආයතනයක් ආණ්ඩුව එක. එතකොට මේ දෙකේ කරන රාජකාරි දෙක. මේ රාජකාරි දෙකේ හොඳ වැඩ වෙනවා. අපි හොඳ වැඩ වලට හොඳයි කියලා කියන්නත් ඕන. හැබැයි මේකේ නරක වැඩ සිද්ධ වෙනවා. දැන් මේකේ නරක වැඩ සිද්ධ වෙද්දී විශේෂයෙන් මතක් කරනවා මම දැන් මේ විදේශ රැකියා සඳහා පිටත් වෙන ගමේ සහෝදරයා සහෝදරියා හරි දෙමව්පියෝ මේ සියලු දෙනාම අඳුරා ගන්නකොට මම දන්නවා විශේෂයෙන්ම විදේශ නියුක්ති කාර්යංශයේ 951 දෙනෙක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 331 කට අනුයුක්ත කරලා ඒ අය රාජකාරී කරන. දැන් මේ අය කරන රාජකාරිය මොකද්ද? මොනවද ඒගොල්ලෝ ගමේ අර විදේශ රැකියා සඳහා පිටත් වෙලා යන අය ගැන බලන්නේ කොහොමද? ඒ අය බලද්දි විශේෂයෙන්ම එයාගේ සුබ සාධන කටයුතු සඳහා මොනවද ඒ ක්‍රියාත්මක කරන්නේ? සම මේ අය පිම්පටි ගන්න කණ්ඩායමක් හැටියට තමයි අද ඉන්නේ. ඉතින් මේ අයගෙන් වැඩ කොටසක් ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල කොතෙක් දුරට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක ගරු ඇමතුමා මේක හරියට විමසලා බලලා මේකට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරන්න. මොකද මේ අය මගින් මෙරටේ ගොඩක් දේවල් කරන්න පුළුවන් විදේශ රැකියා යන අවස්ථාවට යන අයට. මොකද විදේශ රැකියා යන අයට සුබ සාධන විතරක් නෙමෙයි. ඇයි විදේශ රැකියාවට යන්නේ? තමාලාට නිවසක් හදාගන්න වෙන්න පුළුවන්, දෙමව්පිය බලා ගන්න වෙන්න පුළුවන්, ආබාධිත ස්වාම පුරුෂයාරි කවුරු හරි බලා ගන්න පුළුවන්, විතර ඊළඟට විශේෂයෙන්ම බෙහෙත් කරන්න වෙන්න පුළුවන් කවුරු හරි ගෙදර කාටවත්. මේ කාරණාව ගැන අපි විමසලා ඒකට යම්සි වැඩපිළිවෙලක් අපි හදලා දෙන්නවා. අපි ඩීඩීපී ගැන කතා කරනවා, ඩොලර් ලක්ෂයක් කමනක් කෙනෙක් ගැන. හැබැයි ඒකට වඩා මතක තියාගන්න අර පුංචි අහිංසක මැද පෙරදිග ගැන අපේ ආදරණීය අම්මලා නංගිලා ඒ අක්කලා මේ ඒ සියලු දෙනා වෙනුවෙන් ඒයට දෙන ආධාරය මොකද්ද? ඒයට දෙන ආධාරයක් නෑ. ඒගොල්ලෝ ගෙයක් හදනවා නම් ඒ ගෙයට අවශ්‍ය කරන වැඩපිළිවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වෙන්න පුළුවන්, ප්‍රාදේශභාව වෙන්න පුළුවන්, අනිත් ආයතන වලින් වෙන්න පුළුවන්. ඒ අවශ්‍ය සහනය ලබා දෙන වැඩපිළිවෙලක් හදන්න මේ විදේශ වාණිජ කාර්යාංශය. ඊළඟට හදන්න තව පොඩි වෙලාවක් උත්තර දෙන්න මම කියන්න තව. ඊළඟට හදන්න ඒගොල්ලන්ට සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා. ඒ සෞඛ්‍ය ප්‍රශ්න වලට අවශ්‍ය කරන පිළිතුරු ලබා දෙන වැඩපිළිවෙලක් හදන්න. මොකද ඒ අයගේ සමහරලාට එහි ඉඳලා සල්ලෙව්වට ඒ මාහිත්‍යාලයට ගියාට පස්සේ බෙහෙත් ගන්න විදියක් නැහැ. ඒකට ක්‍රමවේදයක් හදන්න. ඊළඟට දරුවෙක් යනවා නම් එයාගේ දෙමව්පිය බලා ගන්න අපහසුතාවයක් තියෙනවා නම් ඒ දෙමව්පිය බලා ගන්න වැඩසටහනක් හදන්න මේ ඉල්ලාරිය හරහා. ඊළඟට හදා ගන්න දෙමව්පියෙක් යනවා නම් ඒ දරුවා බලා ගන්න අවශ්‍ය කරන වැඩසටහනක් ගන්න. අද දරුවෝ සමහරලාට විදේශගත වෙච්ච දෙමව්පියන්ගේ දරුවෝ අද අයිස් ගහන මේ ප්‍රශ්න ගොඩකට මැදි වෙලා තියෙනවා. මේ සම්බන්ධව වැඩ කටයුත්තක් කරන්න කියලා විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. මෙතනදී අපි මතක තබා ගන්න ඕන අපි දැන් එක පැත්තකින් මේ ගෘහ සේවිකාවන් යවන වැඩපිළිවෙලට අමතරව අපිට පුළුවන් පැහැදිලිව පුහුණු ශ්‍රමිකයන් නමන යවන වැඩසටහන කරන්න. ඇත්තටම සතුටින් කියන්න කාරණාවක් තියෙනවා. ගිදුම්කාරක සභාවට ආවා විශේෂයෙන්ම අර ජපානයේ සිද්ධිය සහ හෙදියන්ගේ සිද්ධිය. මේ දෙකේදී අවුරුදු ගාණක් තිස්සේ විදේශීය නියුක්ති කාර්යාංශයේ කරපු වැඩපිළිවෙලක් නැහැ. ඒ කාලයේ කාදමණයක තමයි කරලා තියෙන්නේ. හැබැයි දැන් ඒකට වැඩපිළිවෙලක් යෝජනා කරා අපේ කබිර රැස්මෙතුමාගේ සභාපතිතුමා විදියට යෝජනාවක් ගත්තා. අපි විශේෂ වැඩපිළිවෙලක් හදන්නේ. ඒ කියන්නේ ඒකාබද්ධ අන්තර් අමාත්‍යංශ කමිටුවක් හදන්නේ. ඒ කමිටුවට විශේෂයෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන පළාත් පාලන හා සුවදේශ කටයුතු, ඊළඟට සෞඛ්‍ය කියන මේ අමාත්‍යංශවල ලේකම්වරුන්ගෙන් සම්බන්ධ කරලා කමිටුවක් හැදුවා. පුහුණු ශ්‍රමිකයන් හදන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා මම අර අමාත්‍යතුමාගේ ඉල්ලීමක් කරා. වහාම ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කළා. මොකද එතුමා මුදල් ඇමතිවරයාත් හැටියට මුදල් ප්‍රතිපාදන වෙන් කරගෙන අවශ්‍ය වැඩපිළිවෙල හදන්න වහාම පුහුණු ශ්‍රමිකයන් හදන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. මොකද ඒක ඉතාමත් වැදගත්. මගේ වෙලාව ගන්න නැතුව
ගන්න ගොඩක් උත්තර දෙන්න තියෙනවා. හැබැයි ගරු මන්ත්‍රීතුමනි, විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන්නේ විදේශ රැකියා සඳහා යෑම නියාමනය කරන ආයතනය. පුහුණුව අපිට කරන්න පුළුවන්. හැබැයි පුහුණුව කියන එක ඔය කියන විදේශ රටට යවන්න 2016 අවුරුද්දේදී 4000ක් ඇවිල්ලා 3ක් යවන්න පුළුවන් බැරි වුණේ පුහුණු කිරීම. වෘත්තීය පුහුණුව අමාත්‍යංශය තියෙනවා වෘත්තීය පුහුණුව කරන්න. අධ්‍යාපන අමාත්‍යංශය තියෙනවා අධ්‍යාපනය හදලා දෙන්න, ඉංග්‍රීසි ටික හදලා දෙන්න. මේක කොනක ඉඳලා වෙනස් වෙලා එන්න ඕන වැඩක්. හැබැයි ඒක විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට මේක චෝදනා කළ බෑ. හැබැයි අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදියට මේ ආයතන වලට ඕනි කරන මඟ පෙන්වීම කරලා ලෝකයේ අවශ්‍යතාවයේ හැටියට ලංකාවේ පළවෙනි වතාවට ලේබර් මාකට් ස්ටඩි එකක් ඉන්ටර්නැෂනලි කරලා දැන් අපි බාර දීලා තියෙනවා අපට ඕනි කරන ක්ෂේත්‍ර ටිකට අපිට පුහුණුව හදලා දෙන්න කියන ඉල්ලීම අපි මේ ආයතන ටිකට දැන් කරලා තියෙනවා.
මම ගරු අමතුපා මම චෝදනා කරන ඇඟිල්ල දික් කරලම. ඇයි අපි ගිනුම්කාරක සභාවේ ගිය පාර මේ තීන්දුව අරගත්තේ? මේක ගන්න හේතු නෑ. ඇයි මේක නොකරපු නිසා? ඇයි නොකරුනේ? කොහොමද? ඇයි ඒ කාලේ මේ සාකච්ඡාව කරලා මීට පෙර හිටපු කණ්ඩායම මේ වැඩපිළිවෙල කරේ නැත්තේ? ඇයි? ඒක තමයි අපි අහන්නේ. ඒ වැඩපිළිවෙල ඒ කාලෙත් කරන්න තිබුණා. එතකොට දැන් මම ඔබතුමාගේ ඉල්ලන්නේ මෙහෙමයි. අපි දන්නවා වෙනම ආයතන තියෙනවා වෙනම. ඒ නිසා තමයි මේ අමාත්‍යංශ ගොඩක් එකට එකතු කරගෙන මේ වැඩපිළිවෙල ඔබතුමාලාට සහයෝගයක් හැටියට තමයි මේක ලබා දීලා තියෙන්නේ. හැබැයි මං ඉල්ලන්නේ විශේෂයෙන්ම කම්කරු විදේශ රැකියා සම්බන්ධව අමාත්‍යවරයා හැටියට ඔබතුමා මේක ගන්න නායකත්වය අරගෙන මේ වැඩපිළිවෙල හදන්න කියන එකයි මං යෝජනා කරන්නේ ඔබතුමාට.
ඔය එතුමා දැන් කෝපා කමිටුවත් එකපාරට ඇස් ඇරුණා වගේ මේක ගැන අහන්න පටන් ගත්තා. හැබැයි මැයි මාසේ අන්තිමේ ඉඳලා මේකට ඕනි කරන වැඩපිළිවෙල හදලා පුහුණු වීම් ටික හදලා තියෙනවා. ඒ වැඩ ටික කරලා තියෙනවා. කෝපා කමිටුවට ඇවිල්ලා කතා කරලා මේක ගැන කමිටු දාන්න පුළුවන්. හැබැයි කරන්න ඕන වැඩේ අපි මේ වෙනකොට කරලා ඉවරයි. කෝපා කමිටුව කියන්නේ ඉස්සෙල්ලා මේ වැඩ ටික කරලා තිබුණේ.
අන්න ඒකන වැඩේදී ඇබැතුමා කරුණා කරලා මේ ඔබතුමාගේ හොඳ දේ ඔබතුමා අරගන්න වැරදිච්ච දේ වැරදි කියලා ඒක හදාගෙන යන්න. ඒක වැරදිච්ච දේ හදන් යන්න නැතුව කෝප කමිටුවේ කපි රස්මතුමා ඇමතුතුලේ අපි කණ්ණායමක් එකට වාඩි වෙච්ච නිසා තමයි ඒක හරි ගිය කියලාවත් කියන්න අඩුවානේ. එහෙනම් ඉස්සෙල්ලා කෝප කමිටුවට බැනපේක දැන් හොඳයි කියලාවත් කියන්නේ මේ වගේ යෝජනාවක් හරි කරා කියන එක. මගේ කාලය නම් ගන්න එපා මම කාලය ගන්න නැතුව එතුමායි කාලය ගන්න ඔබතුමා.
නම් බොහොම හොඳයි අපිට නම් තාම එහෙම යෝජනාවක් ඇවිල්ලා නැහැ. හැබැයි අපි මේ වෙනකොට අපේ වෘත්තිය පුහුණු අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යංශය එකතු වෙලා වැඩ කරනවා. හැබැයි කෝපා කමිටුවෙන් නම් තාම අපිට ඔහොම කියන જાතියේ යෝජනාවක් අපිට ඇවිල්ලා නැහැ. අපි හැබැයි ක්‍රියාත්මක කරන යෝජනා ටික අපේ ට්‍රේනින් ටික හදන එක ඒ වගේම ට්‍රේනින් වෙන අයට ට්‍රේන් වෙන එක වැඩි කරන්න අවශ්‍ය මුදල ගෙවන්න ඒ අයට රට යද්දී ඒ මුදල් නැවත දෙවන්න
ඒකේ
ට්‍රේනින් එක නැවත පදලා තියන්න සියලු කටයුතු කරලා ඉවරයි. එතකොට ආයතනයක වැඩ ක්‍රම අනුකූලව සිද්ධ වෙලා අපි මාස දෙක තුනක් ඇතුළත වැඩ ටික කරලා තිනවා. හැබැයි මේ කමිටුවට ඇවිල්ලා මේ මාධ්‍ය යන නිසා ටීවී එකට ලකුණු දාගන්න කෝපා කමිටුවේ තමයි කරේ නෑ. අපි හැබැයි ස්තුතිවන්ත වෙනවා මේ ගැන ජාතික අවධානයක් යොමු කර දීම සම්බන්ධයෙන්, මේ ගැන රටේම හැමදෙනාම මේ පුහුණුවට නැඹුරු කිරීම සම්බන්ධයෙන්. මොකද පුහුණුවට නැඹුරු වෙන්න අපේ බොහොම අකමැති. පුහුණුවක් ගන්න කැමති නෑ. ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න කැමති නෑ. කැමති නෑ ජපන් භාෂාව ඉගෙන ගන්න. කැමති එකපාරටම යන්න.
මගේ වෙලාව ගන්න. මගේ වෙලාව
ගන්න. අවස්ථාව ලබා දීම බොහොම ස්තුතියි.
මගේ වෙලාව ගන්න එපා. මම විශේෂයෙන්ම අද කනගාටු වෙන ගරු ඇමතුමා ඔබතුමා ඇමතුමා හැටියට මෙතන මේ කරපු ප්‍රකාශය සම්බන්ධව මොකද දන්නවද? ඔබතුමාගේ අමාත්‍යංශයේ ලේකම්තුමා ප්‍රමුඛ ඔබ විදේශ සේවා නියුක්තිකාරයන්සේ කාර්ය මණ්ඩලයේ ඉන්නකොට තමයි මේ නියෝගය දුන්නේ සහ තීන්දුව ගත්තේ. ඔබතුමා කියනවා නම් ඒ කමිටුවේ නියෝගය තාම ඇවිල්ලා නැහැ කියලා මතක තියාගන්න. ඔබතුමාට ඔබතුමාගේ කාර්ය මණ්ඩලය එහෙම නැත්නම් ලේකම්තුමා ඇතුළු කණ්ඩායම ඔබතුමාට දැනුවත් කළා නැහැ මොනවද මේ රටේ සිද්ධ වෙන්නේ
කියලා. ඔබතුමා.
ඉතින් මේක විශාල ප්‍රශ්නයක්නේ.
ඔබතුමා.
මේක මන්ත්‍රීතුමා කෝපා කමිටුව තීන්දුව ගන්න පුළුවන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. හරි. අපි ඒව අහන්න පිළිගන්න. හැබැයි පස්සේ දීන්නේ ඔය කෝපා කමිටුවේ ওই කියන කාරණාව කරන්න ඉස්සෙල්ලා මේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරා. හැබැයි කෝපා කමිටුවේදී අපේ නිලධාරීන්ට උත්තර දෙන්නේ නැතුව උත්තර දෙන්න ඉඩ තියන්නේ නැතුව මන්ත්‍රීතුමන්ලා ටීවී එකේ මුණ පන්න ගන්න ඕන වට ලොකු ලොකු කයිවාරු ගහනකොට එතකොට මේ මිනිසුන්ට උත්තර දෙන්න බෑ. මේ මිනිසුන්ට උත්තර දෙන්න තියෙන අවස්ථාව තමුන්නාසල නැති කරා. හැබැයි අපි ඒ කරන්න ඕනේ ටික කළා තිබුණේ.
ඇමතුමා මෙහෙමයි මේ ගරු ඇමතුමා.
ඔව් වීරසිංහ මන්ත්‍රීතුමා.
හරි
ගරු මුලාසරා මන්ත්‍රීතුමනේ මේ සභාවේ ප්‍රධාන ආයතනයක් තමයි කෝප කමිටුව. කෝප කමිටුව කියන්නේ මේ පංකප ස්ථාපන නියෝගයට ස්ථාපන වෙච්ච ආයතනයක්. කෝප කමිටුවට මෙහෙම කතා කරන්න මේ ඇමතුවරුන්ට පුළුවන් කමක් නැහැ. කෝප කමිටුව හරි කෝප එක හරි මූණ පෙන්නන්න නෙවෙයි. එතන සියලුම නිලධාරීන් ඇවිල්ලා කතා කරපු දේවල් අහලා බලන්න. එයාගේ ලේකම් ගාඩ කිව්වේ නැත්නම් ලේකම්ගෙන් අහගන්න කියන්න මොනවද කතා කරේ කියලා කෝප එකේදී.
ඔබතුමා
ගරු ඇමතුමා ඔබතුමාට නෑ ගරු ඇමතුමා ඔබතුමාට වැදගත් විදියට ඉන්න දුන්නා වැදගත් විදියට ඔබතුමාට උත්තර දෙන්න දුන්නා මොකද අන්න හේතුව මතක තියාගන්න. ඒ වෙනම් ඔබතුමාගේ නිලධාරි එතන බොරුවක් කියලා තියන්නේ කෝප කමිටුව. ඒ නිලධාරින්නේ මොකද ඉඳ දුන්නේ නැත්තේ? නිලධාරින්න හොඳට ඉඳ දුන්නා කතා කරන්න. නිලධාරින්න කවුද ඉඳ දුන්නා කියලා කොයි නිලධාරියද ගොයිල් නිලධාරියද කියලා එවන්න. කෝප ඔබතුමා ලියලා එවන්න. කෝපා කමිටුවේ නිලධාරියට කතා කරන්න දුන්නේ නැති නිලධාරියගෙන් ලියලා එවන්න ඔබතුමා. ලියලා අපි තීන්දුව කරගන්න ඊට පස්සේ. හරිද? ඒක ලියලවන්න. මොකද කෝපා කමිටුවේදී ඒගොල්ලන්ට කියන්න කිව්වා කියන්න ඕන තියන දේ. ඒක අහලා තමයි ඒගොල්ලන්ගෙන් ඒගොල්ලෝ කියපු උත්තරේ අනුව තමයි අපි මේ ක්‍රියාකාරමේ හදලා දුන්නේ. හදලා දුන්නේ සහයෝගයට රටේ මිනිසු වෙනුවෙන්. ඒ වගේම මතක තියාගන්න විශේෂ කාරණාවක් කියන්න ඕන. මොකද දන්නවද? දැන් නියෝජිත ආයතන ටික. ඒගොල්ලෝ තමයි ආයෝජකයෝ මේ රටේ. දැන් ලයිසන් ඒජන්සි තියන අය තමයි ඒගොල්ලෝ තමයි ආයෝජකයේ හැටියට විදේශ නීති කාර්යාංශෙත් එක්ක මේ රටේ ඉන්නේ විදේශ රැකියාව ලබා දෙන්න. ඒතන මේ අයව සුරක්ෂිත කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල වෙනම ක්‍රියාත්මක කරන්න. ඒගොල්ලන්ගේ රැකියාව ගැන අවස්ථාවලදී ඒගොල්ලන්වත් වාඩි කරගෙන ඊළඟට අනිත් කණ්ඩායමත් වාඩි කරගෙන නිලධාරිත් වාඩි කරගෙන යම්සි ක්‍රමවේදයක් හදන්න ඕන. මේ සමස්ත රටේම පුහුණු ශ්‍රමිකයා සහ නුපුහුණු ශ්‍රමිකයා මේ කණ්ඩායම කවුද යවන්නේ නැත්තේ කියන එක යම් වැඩපිළිවෙලකට එන්න. මේ වැඩපිළිවෙල තාම ඇවිල්ලා නැහැ. ඊළඟ කාරණේ තමයි රාජතාන්ත්‍රික සම්බන්ධතා ඇති කරගෙන නැහැ රටවල් එක්ක මේ රැකියා ටික ලබා ගන්න අවස්ථා කරගන්න. මොකද විදේශ රැකියා
නියෝජිත
කියලා මේක අරගන්න.
මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩියක් කාලයක් තියෙනවා.
විනාඩිය තියෙන්නේ මගේ කාලේ අර කාලේ ගියේ නැහැ කාලේ මේ නිකන් අපරාධන
අමතර කාලයක් දීලා තියෙනවා.
හරි මට පොඩි වෙලාවක් දෙන්න මම විනාඩියක් මං ඉල්ල ගන්නම් මෙතනින්. මට විනාඩියක් දෙන්න. ඔබතුමා දෙනවද? මෙතුමා විනාඩි දෙකක් දෙන්න එනවා. හරි. රයිට්. එහෙනම් ඊළඟට විශේෂයෙන් මතක් කරනවා දැන් මෙතනදී මේ පුහුණු ඔබ මේ ශ්‍රමික ගැන අපිට විශාල ප්‍රශ්නයක් තියෙන රටේ දැන්. දැන් මේ ප්‍රශ්නේ පැන නගින්නේ තානාපති කාර්යාලයේ සේවාවට යනකොට මතක තියා ගන්න අපි විදේශීය නියුක්ති කාර්යංශයෙන් යනකොට මතක තියා ගන්න මෙතන යවන්න එපා කාව හරි ඒගොල්ලන්ගේ පසුබිම අරගන්න පසුබිම මොකද හොඳ නිලධාරි ඉන්නව නෑ කියන්නේ. ඒ නිලධාරින්ට අපි ගෞරවය කරනවා. හැබැයි යවන්න එපා අර එක විදිහක සමහර වෙලාවට මෙහි ජාවාරම් කරපු හොර වැඩ කරපු එහෙම නැත්නම් ඒ විතරක් නෙමෙයි අර මානසික රෝගී තත්ත්වයේ තියෙන ඒවා ඒ වගේ අයව යවන්න එපා. මොකද ඒ අය සමහරලාට ගෞමාවක් දැක්කහම තමන් කරන දේ අමතක වෙන කණ්ඩායම් ඉන්නවා. ඒ නිසා ඒ අයව යවන්න එපා. මොකද විශේෂයෙන්ම ගත්තාම මේ මැද පෙරදිග රටව. ඒ ගෘහ සේවිකාවන් ආරක්ෂා කරන වැඩපිළිවෙල ඒගොල්ලෝ තමුන් රැකියාවකට අවිල්ල තමුන් අසරණ වෙලා එතෙන්ට එන්නේ. තමුන් එකම සරණ එතන. සමහරලාට ඒගොල්ලෝ වැරදි වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ව නිවැරදි කරන්න එතන ඉන්න නිලධාරියා දැනගන්න ඕන. ඒ නිලධාරියා යවන්නේ ඒකටයි. මේ මහ ජනතාවගේ සල්ලි ටික තමයි එමිලට පඩි හැටියට ගෙවන්නේ. ඒකයි වරස්සාද ගෙවන්නේ ඉන්න කණ්ඩ ඔක්කොම දෙන්නේ. ඒ සියලු දේ දෙනකොට එයා දැනගන්න ඕන යම් විදිහක එයාට ශික්ෂණයක් තියෙන. එහෙම නැත්නම් එයා නිරතමානී වෙන්න. ඒ නිසා මේ නිලධාරීන් හරියට පුහුණු කරලා යවන්න නැත්නම් මෙතන ගිහිල්ලා හොර වැඩ කරන්න යම කරන්න යවන්න එපා. අවසාන කැලේ ටික මොකද තව කාරණා ගොඩක් තියෙයි තමයි ඔබතුමා මේ නතර කරන්නේ. විශේෂයෙන්ම ඔමාන් සිද්ධියත් එක්ක මැද පෙරදිග සිද්ධි ගොඩක් තියෙනවා. ආයතන ගොඩක් තියෙනවා. අපි දන්නවා දැන් ඔබතුමාලම ලොකු වැරද්දක් කරලා තියෙනවා. මොකද අර ඩුබායි යන විසිට් වීසා වලට ඔබතුමාලා දියාපන්චි කරලා කණ්ඩායමක් යවලා තියෙනවා. එතකොට ඔබතුමාලා අර රැකියා එග්‍රිමන්ට් එක ආව නම් ඒ එග්‍රිමන්ට් එක මේ කොළඹ ගිහිල්ලා මේ කොටුවේ මොකක් හරි එකකින් අස්සම් කරලා ගෙනත් දුන්නාට පස්සේ ඒක ලියාපදිංචි කරලා යවලා තියෙනවා. ඒගොල්ලන්ව ගෙන්නන්න තමයි තමුන්වහන්සේලා මේ කැබිනට් එකට දාලා මුදල් ටික නැවත මෙයා කරගත්ත විසිට් වීසා යවන්නේ මෙහෙට ගෙන්නන්න. මොකද ඔබතුමාලා බැදිලා ඉන්නවා විසිට් වීසා වලට යවපු අයව ගේන්න. මොකද හේතුව ඔබතුමාලා ලියාපදිංචි කරලා යවලා තියෙන සමහර අය. එතකොට මේ වැරද්ද එක පැත්තකින් ලියාපදිංචි ආයතන තියෙනකොට ලියාපදිංචි නැති හොරුන්ට අවස්ථාව එක පැත්තකින් දීලා මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරද්දී විශාල ප්‍රශ්නයක් තියෙන නිසා තව ගොඩක් කණ්ඩායම් ගොඩක් තියෙනවා. මම ඔබතුමා අවසාන තප්පරේ ඔබතුමායන් අහනවා අර ස්විස්සර්ලන්තයේ ෆන්ඩ් එකක් තියෙනවානේ ආරක්ෂිත විධිමත් ශ්‍රම විගණන විගමන වැඩසටහන කියලා හතර කියලා මිලියන් 295ක් වෙන් කරලා තියෙනවා. මේ මුදල වෙන් කරද්දී අර කියන ආරක්ෂාව ඒ ශ්‍රමිකයන් සුරක්ෂිතව යන වැඩපිළිවෙලට යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවද මොකක්ද මේකෙන් කෙරෙන්නේ කියන එක ඔබතුමා මේ සභාවට විග්‍රහ කරනවා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. අවස්ථාව නැහැ, තව ගොඩක් කාරණා තියෙනවා. බොහොම ස්තුතියි ඔබතුමා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්.